තෙරුවන් සරණයි. මේ මට නිකන් පහුගිය දවස්වල මේ පොඩි හිතට අදහසක් ආවා. දැන් අපි බලන්නේ අපි සමුදේ බලනවා ආයතන වෙන් කරගෙන. නමුත් ওই බණවලදී ඇහෙනවා මේ සමුදේ බලන්න ඕනේ කියලා ස්කන්ධ ධාතු වශයෙන් උත්. මට හරියටම මතක නැහැ මට අදහස කොහොමද ආවේ කියලා. මේ ඔය ආයතන හැටියට බලනකොට ස්කන්ධ ධාතු කියන ඒකත් ඉබේම වෙනවද, එහෙම නැත්නම් එතන වෙනත් විදිහකින් බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් කතා කරමුද රවි? තෙරුවන් සරණයි.
ඔය දේශනා වල සඳහන් වෙනවා, ඒ කියන්නේ මොනවා හරි මේක ඇත්ත දකින්න නම් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බලන්න කියන එක. ඉතින් ඒක කොයි විදිහට බැලුවත් මට හිතන්නේ බලන්නේ එකම ධර්මතාවය කියලා. කියන්නේ ස්කන්ධ විදිහට බැලුවොත් ත්‍රිපිට රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ විදිහටනේ බලන්න වෙන්නේ. ඒ ජාති පහ. ඊළඟට ධාතු විදිහට බලන්න කියනකොට එන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒ වගේ අටලොස් ආයතන තමයි ධාතු විදිහට සඳහන් වෙන්නේ. එතන අපිට මේ පැටලෙන තැන තමයි අර අපි හිතන්නේ පටවියාපෝ තේජවාය කියලා. මේක නෙමෙයි ධාතු වශයෙන් බලන්න කියන තැන එන්නේ මේ ආයතනමයි. අසයි රූපේ චක්කු විඥාන වගේ ආයතන හයෙම ඒ ධාතු කියන්නේ එතන ස්වභාව කියන එක. ඒ ස්වභාව ගැන බැලීම තුලින් ගන්න පුළුවන් අවබෝධය. ආයතන කියන එක ඉතින් අපි කතා කරනවානේ. ඉතින් මට හිතෙන්නේ දැන් ඒ තුනම එකයි වගේ කියලා. මකට ඔය කොයි කැම්බලුවත් ටික අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපි ආයතන මුලාව නිසා මොකද්ද වෙන්නේ? ස්කන්ධ ටික පනවන එකනේ. එහෙම නැත්නම් ආයතනයක් කියන්නේ අර ජාති තුනේ එකතු වෙන පස්සේ කියන්නේ තින්නම් සංගති පස්සෝ. මේක ධාතු විදිහට. ඒකට ස්කන්ධ ධාතු. ඊට ආයතන කියවහමත් ඉතින් ඔය 12 ආයතන කියලා ඉන්නේ ඇහි රූපේ ගණයි ශබ්දේ මේ විදිහට. ඒක ඉතින් මේ මට හිතන විදිහ මේකෙදි අමන්ත කැමති එකකින් පටන් ගත්තට බලන්නේ එකම ධර්මතාවය. දැන් අපි ස්කන්ධ පහ ගැන බලන්න, රූපය ගැන බලන්න ගියොත් ඒ බලන්න වෙන්නේ රූපය හටගන්නේ කොහොමද? සමුදේ බලනකොට ආයතන පැත්තට යන්න වෙනවා. ඒ රූපය කියලා පනවන්නේ ඇයි රූපේ කණයි ශබ්දයේ විදිහටනේ දස ආයතන. ඒතනින් එක අහු වෙනවා. ඒ වගේ කියන්නේ මේ දැන් අපි ලෝකෝත්තර දර්ශනයට යනකොට එකම ධර්මතාව ටික නේද හටගන්නේ?
සරණයි රවි, මේ ප්‍රශ්නයක් තියෙනවා.
තෙරුවන් සරණයි රවි, මේ දිලි මං ඉස්සෙල්ලා ඔයාලට මේ කෝල් කරන් කියලා හිතේ දරි වුණා. මේ සිටි කරන්න ඔයා මේ රවි හදාගෙන පොතේ වර මං එක කියෙව්වා. මේ රවි ඒකේ අර පළවෙනිම චැප්ටර් එකේ තියෙනවා හරි ලස්සනට විස්තර කරලා අර ගෝ වගේ දිහා අරගෙන ඊට පස්සේ ඒකේ කියනවා ඒක මෙන්න මේ ටික මට හරියට වැදුනා. දැන් රූපයක් පිනිස සකස් කළා කියලා. ඒ කියන්නේ රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති සංඛාරං කියලා. අර ඒක කියලා ඒ කියන්නේ එතන ඒ කියන්නේ රූපය ආවා අර දැන් අපි මෙහෙම රූපේ දැකලා මේ වර්ණ සංඥාව දැකලා මේක මනසෙන් සකස් මනසෙන් හිතලා ඊට පස්සේ දැන් මේකයි මෙහෙම කියලා පනවපු ගමන් තමයි ඊට පස්සේ තමයි මේ මේක හැදෙන්නේ. මොකද්ද මේ තනිකරම අපිට මේ රූප මේ උපාදාන වෙන්නේ කියන එක. එතන ඒක එතනින් තමයි මට හිතෙන්නේ ඒ කියන්නේ රූපේ රූපයක් විදිහට සකස් කරේ නැත්නම් ඒ කියන්නේ රූපේ පැනෙන්නේ නැතුව රූපේ දැක්කොත් නිකන් දැකලා එතන හිටියොත් එතනින් තමයි මේ මුකුත් කර්ම සකස් වෙන්නේ නැත්තේ කියන එක. ඒතකොට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් බරව. වෙනවා තමයි.
ඒ රූපය පැනවෙන මහතද අහන්නේ ප්‍රශ්නේ මට පැහැදිලි නෑ මොකද්ද දැන් ගැටලුව කියලා. රූපන් රූපත්තාය අභිසංකරොන්ති. ඉතින් රූපය රූපයක් වෙනස අභිසංස්කරණයක් කරනවා.
ඔව්. එතකොට දැන් මේක දැන් බලන්න දැන් රූපය රූපයක් හිනිට සකස් කළා. ඒක තමයි අර පාලියෙන් කියලා තියෙන්නේ මං හිතන්නේ රූපය රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති සංකාරෝ. ඔව් ඒක මට හිතන එතන ලොකු කියන්නේ රූපය රූපයක් හිනිට සකස් කළා.
රූපය රූපයක් පිණිස අභිසංස්කරණයක් කළා. අභිසංස්කරණයක් කියනකොටම තේරුම් ගන්න අපි මනස පැත්තෙන් කරපු දෙයක් කියන එක.
ඔව්.
එතකොට මනසෙන් අභිසංස්කරණයක් කරනවා රූපයක් පිණිස.
ඔව්.
එතකොට බලන්න දැන් ආයතනකින් අපි ගම්මු අර සඤ්ඤා මාත්‍රය කියන එක චිත්‍රයක් පේනවා වගේනේ රූපයක් නෙවෙයිනේ.
හරි ඒක තමයි.
එතකොට ඒක රූපයක් කරන්නේ අභිසංස්කරණයක් කිරීම තුලනේ.
හරි.
හිතෙන් හිතලා රූපයක් බවට පත් කරනවා. ඔව්. එතකොට අවිද්‍යාවෙන් කරන සංකාරයක්නේ. එතකොට ඒ අභිසංස්කරණය තුල තමයි අපි රූපයට අහු වෙන්නේ. අර වතුරේ දැල්ලා හදනවා වගේ.
ඔව්.
ඒක ඇත්තටම තියෙන ස්වභාවයක් නෙමෙයි අපේ අභිසංස්කරණයක් තියනවා කියලා.
හරි. එතකොට මෙතන ඒ මම මේ කියවගෙන ගියාම මට තේරෙන්නේ දැන් ඒ අභිසංස්කරණය කරන්නේ නැතුව අපි මේක යථාභූත ස්වභාවයෙන් දැනගත්තොත් මෙතන මේ හේතුඵල න්‍යාය අනුව දැනගත්තොත් ඒ කියන්නේ එතකොට රූපයක් තියෙනවා කියන්නේ නැහැ කියන්නේ මේ හේතු ඇතිලා මේ වගේ දෙයක් අපි දකිනවා කියලා එතනින් ඒක ඒ අවබෝධය ආවොත් එතනින් ඒක ඉවරයි. ඒ කියන්නේ ඉවරයි කියන්නේ අපි මේක ඇතිව කරලා කරන දෙයක් කරලා කතා බහ කරලා මොනා හරි කරන්න පුළුවන්. නමුත් එහෙම නැතුව මේක දැන් සංකර තියනවා කියලා පනවපු ගමන් තමයි එතනින් තමයි පංච උපාදාන ඡන්දය කියන එක හටගන්නේ. එතනින් තමයි අර අතීත වර්තමාන අනාගත පටිපන්න හෝ තියෙන අර ඒක යටකරන ප්‍රපංචයක් විදියට ප්‍රපංචයක් විදියට සංකරම පැනෙවම තමයි ඒක වෙන්නේ කියන එක මර මේ පද දෙකෙන් මට හොඳටම තේරුණා.
ඔව් ඒක තමයි මේ ධර්මතාවයමනේ අපි ඔය විස්තර කරගෙන යන්නේ. ඉතින් නේද දැන් ඔය කොහෙන් තේරුම් ගත්තත් අර ලෝකයයි ලෝක සමුදයයි නිරෝධය කියන ධර්මතාවය. එතකොට මේ අභිසංකතං කියන එකෙන් තමයි අපිට ලෝකය සකස් වෙන්නේ අභිසංස්කරණයක් වෙන්නේ. වෙන්නේ කියන්නේ ඉතින් අපි සංස්කරණය කරනවා. ඒක අභිසංකතං කියන්නේ. ඒක රූපය කියලා අපි බාරගන්න එක අපේම අභිසංස්කරණයක්. කියන්නේ මනසෙන් හදලා එළියෙන් තියෙන එකක්. ඒ කියන්නේ ලෝකය තමන්ගේ ලෝකයක් මේ හදාගන්නේ
කියන්නේ.
ඒක අභිසංස්කරණයක්. ඒ ලෝකේ කියනකොට තියෙන්නේ ಜಾති පහයි රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඔය පහටම කියන්නේ අභිසංස්කරණ කියලා. වේදනත්තාය සංකතං අභිසංකරොන්ති इति සංකාරෝ. සංකාරෝ කියන්නේ සංස්කාරය කියන ඒක වචනේ. දැන් රූපය එක සංඛාරයක්. ඇයි ඒක අභිසංස්කරණයක් කරපු නිසා. වේදනාව තව සංඛාරයක්. ඒක අභිසංස්කරණයක් කරපු නිසා. එයාගේ සංඥාව සංඛාරය විඥාණය කියන ඔක්කොම අභිසංස්කරණ ගොඩක්. අභිසංස්කරණ කියනකොට තේරුම් ගන්න අපි අර අවිද්‍යාවෙන් කරන සංඛාර.
හරි.
ඒක ඔය ධර්මතාවය එතකොට මේ ඇති කල්හි මේවි. මේ නැත්තම් එහෙම වෙන්න බෑ කියන පටිච්චසමුප්පන්න බව පේනවනේ. ඒකමයි ලෝකයයි ලෝක සමුදයයි Taman තුලින් කියන්.
නෑ එහෙම තමයි රවි එහෙම තමයි. ඒ කියන්නේ මම ඒක තේරුම් අරගෙන හිටියේ නමුත් මට මේ ඒ අර ඒ පදය මට හරියට රූපං රූපත්තාය සංකතං අභිසංකාරං සී සංකාරෝ කියන එක ඒ කියන්නේ රූප රූපයක් කිනිස සකස් කරා කියන එක. ඒ කියන්නේ ඒක හරි කෙටියෙන් අර ඔක්කොම ධර්මතාවය තියෙනවා වගේ. ඒ කියන්නේ රූප සංඥාවක් ආපු එක මොන හරි මේ සංඥාවක් අර ඒක අර ලස්සන්ට ඒ පුතේ මේ පැහැදිලි කරලා තියෙනවා. අර සංඥාවක් කියන්නේ අර අර හිරේ හැවටෙන නිකායාවක් වගේ කියලා අර මේ දියල්ලක් එහෙම අරගෙන ඒක හරි ලස්සන්ට මේ පැහැදිලි කරනවා. ඉතින් මේ ඔක්කොම එන සංඥා අපි රූපයක් විනිශ්චය සකස් කරනවා අභිසංස්කරණය කරලා. අපි මෙච්චර කල් අපි මේ ඉගෙනගත දේ තමයි. නමුත් මට මං හිතනවා ඒක හරි ලස්සනයි කියලා ඒ පද දෙක දෙකින් ඒක හුඟක් කැටි කරලා තියෙනවා කියලා.
ඕක එන්නේ කජ්ජනීය සූත්‍රයේ. කජ්ජනීය සූත්‍රය. ඒ සූත්‍රය හඳයි ගොඩක් කියවලා බලන්න. කජ්ජනීය සූත්‍රය.
හරි.
ඒකේ ජාති පහම මේ සංකාර පහක් කියලා පෙන්නන්නේ. අභිසංකරණය කරපු සංකාර පහක්. රූපය, වේදනා, සංඥායි, සංකාරය, විඥානයයි පහම.
දැන් ඒකේ එළිපිටි විස්වාරාවේ හොන්තර තේරෙනවා. අර මේ පංච උපාදාන ස්කන්ධ හටගන්නේ නැති එක. ඒ කියන්නේ මේ උපාදාන ස්කන්ධ ඔනේ ඔක්කොම සංස්කරණය කරපු එක. ඒ කියන්නේ රූප සංඥාව රූපය බවට පත් කරේ නැත්තම් අර එකක්වත් ඊට පස්සේ හටගන්නේ නැහැ කියන එක. බන්ද ඒක මේ මගේ අර මට ඒක ඒ වෙලාවෙ නිකන් යක් ලයිට් බල්බ් එකක් ආවගේ වුණා එකයි මම කියන්නේ.
හන්දයි ඒක තමයි. ඒ ධර්ම කරුණු තියෙන සූත්‍ර බලනකොට ඉතින් ඒවා එක එක විදිහට අවබෝධ වෙන්න පුළුවන්.
දැන් රවි අනිත් එක මම හිතුව දැන් තව එකක් මම හිතනවා මම මේක සරලව ගන්නවා වැඩිද දන්නේ නැහැ කියලා. දැන් මම හිතුවා දැන් අපි මේ විදිහට හිතනකොට අපි රූප සංඥාවක් දැක්කලා දැන් අපි මේ මේ ප්‍රෝසස් එක හිතනකොට මේ ආවේ අපි එතනම සතර සතිපට්ඨානේම කෙරෙනවා නේද කියලා. ඒ කියන්නේ හුස්ම රැල්ලක් ගත්තත් මොනවා ගත්තත් මේ කායානුපස්සනාව විතරක් නෙමෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තියෙන මේ හතරම කෙරෙනවා නේද කියන එක මට නිකන් හැඟුණා. හැබැයි උඹක් වෙලාවට කියෙවුවාම එහෙම හිතෙන්නේ නෑ ඔගොල්ලෝ ඉස්සෙල්ලා කායානුපස්සනාව කරන්න ඊට පස්සේ තමයි ওই චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හරි ගැඹුරේ හැමෝම කීකේ මම අහලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක්
පැහැදිලි කරන්න. එහෙම මමත් කියනවා දැන් ගිය සෙනවිරාදත් මම ඕක කිව්වා කට්ටියට. නැතන ඒක තාම දැන්නේ නැතුව ඇති. ඒ කියන්නේ මේ කට්ටිය මේ අහන්නේ ඉතින් කායනුපස්සනාව කියපු ගමන් ඊළඟට අහනවා කොහොමද චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ වඩන්නේ කියලා. ඉතින් මමත් ටිකක් බනිනවා එතකොට මේ ඒක කරන්න කලින් කායනුපස්සනාව කරලා ඉන්න කියලා. එතද ඒකට හේතුව තමයි අර අපි ආනාපානසති සාකච්ඡා වල ගොඩක් කතා කළා නේද මේ මුට්ටස්සති අසම්පජානකාරී හෝති වෙන්න. ඒ උනත් චිත්තානුපස්සනාව කරන්න පුළුවන්. චිත්තානුපස්සනාව කියන්නේ ආනාපානසති චිත්තානුපස්සනාව කොටසදී කියනවනේ. මුට්ටස්සති කෙනාට ආනාපානසතිය වදාරන්නේ නැහැ කියලා. ඉතින් එතන මම දකින්නේ ඉතින් අර මුට්ටස්සති කියන්නේ අපි තාම සතිය පිහිටුවට ඒක සම්මා දිට්ඨියෙන් ආපු සතියක් නෙවෙයි. ලෝකෙට අහු වෙලා පිහිටන සතියනේ ඔය සතිය කියලා වඩන්නේ. කායනුපස්සනා කියලා ගොඩක් අය ඔය ඉතින් ඉරියව් වලට සිහිය පිහිටයි අරව මේව කරයි මේ ඒක ලෝකෙට අයිති සිහිය පිහිටීමන්නේ. ඒක එතකොට ඒ මුත්තර සතිය මිසක් මේ ලෝකයෙන් එතර වෙන දැක්මකට ඇවිල්ලා නෙවෙයිනේ. එහෙම කෙනා දැන් ඒ කියන්නේ අපි දන්නවනේ එතකොට කායනුපස්සනාව වැඩිලා නැහැයි කියලා.
ඔව්.
දැන් එයා ඒ රූපයට අහු වෙලා, කයට අහු වෙලා සිහියට හිටගෙන ඉඳන් චිත්තානුපස්සනාව වඩන්න එක කරන්න බෑ.
හරි, හරි.
එතෙන්තේ මේ කායනුපස්සනාව හුද්දට මෙන්න මේ සමුදය නිරෝධය දකින විදිහට නේද සමුදය ධම්මානුපස්සී වෙලා ඒක වැඩිලා කය කියන එක රූපේ පිරිසිඳ දැකීම තුල අර්ථක වැඩෙනවා ඇත්තටම. ඒවා කිව්වා හරි නැක කායනුපස්සනාව වඩනකොට එතන ඒ කියන්නේ හරියට ලෝකෝත්තර විදිහට මේ සමුදය බැලුවොත් ඒ කියන්නේ අවිද්‍යාව නිසාමයි මේක කියන තැනින් බැලුවොත් හතරම වැඩෙනවා. හැබැයි එහෙම බැලුවේ නැත්නම් මේ එකක්වත් චිත්තානුපස්සනාවට යන්න තියා කායනුපස්සනාවත් වැඩෙන්නේ
නැහැ. නෑ සම්පූර්ණයෙන්ම ඇත්තට අර ඒ කියන්නේ ඒකයි අර අපිට ඇත්තටම ඊයේත් අර ඒක යාළුවෙක් අපිත් එක්ක කතා කරලා යයි මෙන්න කිව්වා මේ අනේ මන් දන්නේ ඉස්සර මේ බුද්ධ රූපාන්තේ කාලේ බණ අහලා මිනිස්සු මේ මොකදර තියෙන වහලා දීපු දෙයක් අරනවා වගේ හිතනවා. ඇයි අපිට හිතෙන්නේ නැත්තේ කියලා එයා නිකන් එක අපි කියලා පොඩි කිව්වා. ඉතින් අපි දෙන්න සද්ද නැතුව හිටියා. හැබැයි ලාලේ දෙන කිව්වා මේ වසන්ත දෙන කිව්වා මං හිතන්නේ කියන්නේ හරි ධර්මය අහන්න නැති එක වෙන්නේ නැති කියලා. ඒකට හේතුව ඉතින් ඔය රවි කියපු එක්සැක්ට්ලි ඕක තමයි. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ පොතක් කියන එකයි මම කිව්වේ මේ පොතක් හරි වැදගත් මේ 10 වෙනි පොත මම මේ මුල ඉඳලා කියුවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලම කියුවේ අර මේ මොකද්ද මේ මොනෙහි මොකද්ද අන්තිමට මොකද්ද මේ කාලකාරම් සූත්‍ර එහෙම දැන් පළවෙනි එක කෙනෙක් හොඳට කියවුවොත් මේක හරිම සරලයි ඇත්තටම හරිම සරලයි තේරුම් ගන්න හරි ලේසි. ඒ විදිහට හිතාගෙන ගියෝටින් ඒක හරියට ඒකයි මම අහුවේ රවි ප්‍රශ්න මම තේරුම් අරගෙන තියෙන එක වැරදිද මේක ඇයි මේ මහා ලොකු කොම්ප්ලිකේෂන් එකක් වෙලා තියෙන්නේ කියලා. ඔය දැන් ඒක තමයි ඔය තේරුම් කරේ රවි හරියට ඇත්ත තමයි. මොකද හුඟක් මිනිස්සු කායනුපස්සනාව කියලා කය සංසිඳන හුස්ම සංසිඳන දිහා බලාගෙන ඉඳලා ඉතින් ඊට පස්සේ මොකද කරන්න කියන එක ඒ තමයි. ඒක නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද?
රවි අර ඉස්සෙල්ලා ප්‍රශ්නට ආපහු යමු. අර අභිසංකරෝති කියන එකේ දැන් අපි අර සංකප්ප සංකාර අභිසංකත සංකාර සංකරණක සංකාර තියෙනවානේ. අභිසංකරණය කරන්නේ කියන එකයි සංකරණය කියන එක අතර වෙනසක් තියෙනවද කියලා. සංස්කාර හතරක් හැදිරක් කඩන්න පුළ බලනකොට සංකත සංකාර අභිසංකරෝති එතන තමයි ඉන්නේ අභිසංකරෝති ඊට පස්සේ අභිසංකරණක සංකාර එතන ටිකක් සතියක හංගපස්සක් වගේ තියෙනවා මට මන්නේ සාමාන්‍යයෙන් අහ දේශනාවල තියෙනවා සතුනහම හැබැයි ඒක තේරෙන්නේ හරියට එතන එහෙම ලොකු වෙනසක් තියෙනවා ගණක් එහෙම එහෙකන්න ඕනේ නැද්ද ප්‍රශ්නේ තේරුණාද තේරුණේ මට හරියට ගියා ගන්න තමයි
නේ ඕකේ ඔකම අතුකලු මං හිතන්නේ සුදස්සන හාමුදුරුවෝ නේද ඒ බණ අය වචන හතර
ඔව්
සුදස්සන හාමුදුරුවෝ හරි එහෙනම් මම සගේ දේශනාවේ මන්ට මතක විදිහට පෙන්නුවේ මේ මුල සංස්කාර දෙක නෙමෙයි මේ අභිසංකරණක එකෙන් තමයි සත්‍ය සසර ගෙනියන්නේ
හරි
ඔව් හරි ඒ ළඟට ප්‍රයෝග අභිසංකාර වලින් තමයි ඒක වලක්වන්න. ඒ කියන්නේ මාර්ගය වඩනවා
කියන්නේ.
ඔව් දැන් ඒක ඉතින් පටන් ගන්න තියෙනවා. ඒක හරියට. ආ. ඉතින් එතන එතන අර මුල වචන දෙක කියන්න ගිහිල්ලා මට හිතන්නේ හැබැයි ආයේ පොඩ්ඩක් කර ලෝකෙට අහුවෙනවද කියලා. මොකද මුල ටික දානවනේ අර ආයතනවල
ඔව් තනි කර්ම දාන්නේ අර පෙර විපාකයක් කියලා.
ඔව්. ඔව්. අන්න එතන ඉතින් පොඩ්ඩක් ඊට වඩා හොයන්න ඕන කියලා මට හිතෙනවා. ඒක අර එක්තරා මට්ටමකට හරි ළඟට එතනින් එහාට යනකොට මේ ඒවත් අභිසංකරණ ක්‍රම විදිහට තමයි අපි ලෝකෙට ඊට විදිහට අරන් තියෙන්නේ. ඒක අර ක්‍රමක්‍රමයෙන් නිදෙන්න ඕනනේ අර මොහොදු වෙරළ ඉඳන් ගැඹුරට යනවා වගේ. පටන් ගන්න කෙනාට ඒක හොඳයි. ඒක ටිකක් ගැඹුරට යනකොට ඉතින් අපි අර අජත්ත බහිද්ද ආයතනත් මේ අපි සංකරණක කියලාම දකින මට්ටමකට එන්න වෙනවා.
ඒක තමයි මම හිතන්නේ ඒක තව පොඩ්ඩක් හිතන්න ඕනේ ඒක හොඳයි. ඒ තව ප්‍රශ්නයක් තියෙනවා රවි තව මගේ ඉඳ කල්‍යාණ මිත්‍රයේ කීයේ මට කතා කරලා වාස්ති කතා කරා ටිකක් එයා ගුණාත්මක සුරසන් හාමුදුරන්ගේ බණ අහන කෙනෙක් වයවත් හැබැයි දන්නවා මේ අනුගලස්ති හාමුදුරුවෝ මෙහෙම දන්නේ නැහැ ඉතින් මම මාස්ටර්ගේ ධර්ම දේශනා කීපයක් ඇරිලා එරලා ඒක අහලා මට කිව්වා මේකේ මට හිතේම වැදගත්කමක් පේන්නේ නැහැ කියලා මම ඊට පස්සේ පොඩ්ඩක් මේ සාකච්ඡා මුලින්ම ගන්න ඉස්සෙල්ලා මම කියන ඊට පස්සේ ඇකියුවා කි මම ඊට පස්සේ මම ඊයේ සාසූත්‍රයක් කිව්වා මම හිතන්නේ මොළපරයය සූත්‍රයේ මේ ස්වාමීන් වහන්සේ අනුරසහතුරෝ කියනවා පැහැදිලිව කළම කියනවා එක ස්වාමීන් වහන්සේ නම තේසනා කරනවා මේ වැලි කැට තියෙන තැනක වැලි කන්දක් කියලා. මම දන්නවා ස්වාමීන් වහන්සේ කවුද කියලා. ඉතින් එතකොට ඒක සම්පූර්ණයෙන්ම වැරදි එහෙම හිතනවා නම් වැරදි කියලා එහෙම කියයි. මම එයත් එක්ක ඒක අහලා කතා කරාම එයා කියනවා එයා ඉතින් තර්ක කරන්න වගේ ආව ඉතින් ඒක වෙන්නේ කොහොමද වැලි කැට තියෙන තැනක වැලි කන්දක් හරි නමුත් වැලි කැට මම හිතන්නේ නැහැ ඉතින් මට තේරෙන්නේ කොහොමද යාට පැහැදිලි කරන්න කියලා ඒ කියන්නේ දැන් Nirodha දකින්නවලු ඉතින් Nirodha මං ඉතකොට හැව Nirodha දකින්න නම් තමාතුලින් මොන ආයතන වලින්ද මේ වැලි කැට දැක්කේ කියලා බලන්න ඕනේ නේ සමුදය ධම්මපස්සේවා එතකොට කියන්නේ එයා කියන ඉතින් මේකම එහෙම පේනවලු. එතකොට ඉගෙන ගන්නකත් ස්ටේට් නැහැ මේ දෙකේ සානුදේ අතර වෙනස. ඊපස්සේ ආයෙ ඊපස්සේ සිඳුනා තාපාරක් හදට අහලා මට ආපහු කතා කරන්නු කියලා. ඉතින් ඔයාව දන්න මම ඔයාගෙන කිව්වා. එතකොට මං කිව්වා මං ඒකත් එවන්නම් ඔයාට හාහා කියලා කිව්වා. මේ කවුදට වඩා හොඳට පැහැදිලි කරනවා මේ කැන්වල කියලා ටිකක් කොහමද තේරුම් ගන්න පහසු විදිහට ඉතින් මේ ඔයගේ වෙලාවට කොහොමද කතා කරන්න හැදුව කරන්න මට තේරෙන්නේ නැහැ සමහර දේවල් කියන්නේ ඉතින් මට තියෙන කරන මට කල්‍යාණ මිත්‍රෙක් හැටියට මේවා දෙන්න විතරයි මේක තමයි මම දන්නේ ඉතින් මම මේකත් අහලා බලන්න කියලා මම ඉතින් කීපයක්ම ඇරියා මේ ඉස්සර තමයි
ඒයි අපි තේරුම් ගන්න ඕන දැන් කොතනද අඩුව මේ මේ වරදින්නේ නැත්තම් මේ පැටලෙන්නේ කොතනද කියන එක නේද? ඒකෙදි දැන් අර වැලිකට ගොඩයි වැලි කන්දයි කියනකොට දැන්
ඔව්
වැලි කැට තියෙන තැනක කන්දක් හදාගෙන ආයතන මුලාවෙන් කියන එක නෙවෙයි
දෙන්නන්නේ.
ඔව්. ඒක අපි සාමාන්‍යයකට දැම්මොත් මොකද්ද අපිට ඉන්නේ ගැඹුරින් සතර මහා ධාතුව තියෙන තැනක ආයතන වලින් රූප හදා ගන්නවා. ඉතින් ඒක ඒක තමයි මම කිව්වේ ඒක අර එක එක දැක්මක් කර දැන් ටිකෙන් ටිකනේ යන්න ඕන.
ඔව්.
දැන් එතනින් ඊළඟ ස්ටෙප් එක තමයි ඔකේ සතර මහා ධාතුව ගැන තව ටිකක් බලන එක.
ඔව්.
හරි දැන් ඒගොල්ල හිතන්නේ සතර මහා ධාතුව තියෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ මේ අපි ආයතන මුලාවෙන් හදන එකයි ප්‍රශ්නේ කියලා. අපිට එතනින් එහා ප්‍රශ්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තියෙන බව අඳුර ගන්න ඕන. අන්න ඒක පෙන්නලා දෙන්න.
ඉතින් වැඩේ තියෙන්නේ මම එහෙම තමයි කරන්න හැදුවේ. දැන් මොකද දැන් සතර මහා ධාතුව කියන්නේ දැන් පතවි එනවාදම වැලි කැට තියෙනවා කියන්නේම බාහිර තියෙනවා. එතකොට යන්නෙම අනාත්මයට යන්නේ. එතකොට එහෙම කියුවහම ඒකයි කියන වැලිකට කියලා ආගත්තු නැහැ. ඒක මන්ද මට තේරෙන්නේ නැහැ මේ කියන්නේ කොහොමද
කියලා. මම ඔතෙන්ට මැද්දට යට පයින්නම් මේ මොකද මට මේ වෙලාවේ මේ හිතට ආවා මේ ඊයේ පෙරේද මේ කමල් පොඩිද්දා කියපු කතාවක් ගැන. ඔය බාහිරෙන් බලනකල්ම දැන් මේ බාහිරෙන් බලන කල්ම අපි ලෝකේ පැත්තෙන් බලන්නේ ලෝකෝත්තර පැත්තට ඇවිල්ලා නැහැ. ලෝකෝත්තර පැත්තට ආවා කියන්නේ ඇතුලෙන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ ආයතන පැත්තෙන් හරි තමන්ගේ ඇතුලෙන් වෙන පැත්ත. දැන් ওই වැලිගොඩ බලනකොට වැලිගොඩ එළියනේ තියෙන්නේ. ඉතින් වැලිගොඩ මොනවා බැලුවත් ඒක බාහිරේ නේ. බාහිරේ කියන්නේ ලෝකෙට අහුවෙලා. ඊට පස්සේ අභ්‍යන්තර පැත්තෙන් බලනවා නම් තමන්ගේ ඇතුලෙන්ම බලන්න ඕනේ. එතකොට තමයි ලෝකෝත්තර පැත්තට යන්නේ කියලා සරල විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. තේරුවන් සර්මයි.
ඔව් සරත් සම්පූර්ණයෙන්ම ඇත්ත. ඔයා කියන එක ඔයා දන්නව කවුද කියලා මේ ඉතින් සෑහෙන කල්යනා මිත්‍රකගේ ආ සෑහෙන උත්සාහ කරනවා හරියට දුරගන්න මේ තේරුම් ගන්න. මොකද එයා කියනවා ඔයා දන්නවනේ ගොඩාක් ඉතින් ඉපැත්තට බලන්න. ඉතින් මේ ඒ වුණාට ඉතින් මම තුන් උත්සාහ කළා බලන්න කියන්න කියලා. නමුත් එක්ක තවදුරටත් එන අහලා ආපහු කතා කරන්නම් කියලා. මම ඔයා කියන එකම තමයි කියන්න උත්සාහ කරේ. එයාට කියන්න දෙන්නේ ඔය විදිහට කරන්න ඕනේ කියලා.
කද්ද දැන් ප්‍රශ්නේ කොතනද නැතුනේ?
අර වැලි කැට හරි තියෙනවනේ පතවි ආපෝ තේජසටි එළියේ. එතකොට ඒක බලන්න තමා තුලින් මොන ආයතනවලින් විතර කියද එහෙම තමයි මම යාට සාකච්ඡා කියලා දෙන්නේ. ඉතින් එතකොට යාට ඒක යා වෙන විදිහට එහෙම නෑ දෙක මේක උපමාවක් වුණාට ගත්තේ උපමාවක්. ඒ උපමාවට උපමේය ගලපනවා මිසක් උපමාවේ අර කැට පැත්තට යන්න ඕනේ නෑ කියන කතාව. ඒක කඩාලු නෑ. ඉතින් මට එහෙම තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ ගියාකෝ ඒක මොකක් බලන්න කියන්නේ කියලා. බලමු.
පෙරවන් සරණයි රවිස.
ආ, පෙරවන් සරණයි. දැන් අපිට කෙනෙකුට දෙයක් කියා දෙන්න පුළුවන් හොඳම විදිහ තමයි මේ දන්න දේ කියා දෙන්න යන එක නෙමෙයි. එයා දන්න දේ ප්‍රශ්න කර කර පෙන්වන්න ඕන ඔතන ගැටලුවක් තියනවා නේද කියන එක. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වුණත් එයා උත්තරේ හොයන්නේ නැහැ. එයා දන්නවා කියලා හිතනවා නම් ඒ කියා දෙන්න බෑ. කටේ දන්නේ නැදී මොකක් හරි විදිහකට අපේ අඩුවක් තියනවා නේද කියන එක ඉස්සෙල්ලා පෙන්වන්න. දන්න දේ කියා දෙන්න යන්න එපා.
ඔව්
කොහොම හරි දන්න ටික ප්‍රශ්න කර කර ඔතන මොකද්ද තව අඩුවක් තියනා නේද කියන එක එයාගෙන්ම එනකන් එක එක විදිහට ප්‍රශ්න කරනවා. එතන නැත්තම් එයා ඉතින් එයාට ප්‍රශ්නයක් නැත්තම් උත්තරයක් හොයන්නේ නැහැ නේද? එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නයක් තියෙන බව දැනගන්නත් ටිකක් ප්‍රඥාව ඕනේ. එතන දන්නේ ඒක තමයි අපි අවසන් වෙන මොකක් හරි දෙයක් කියනකොට මම අර ඔය මේ ලින්ක් එක දැම්මා ඔයගොල්ලෝ සමහර විට බලන්නත් ඇති මේ අර ආහාරකවාදී තර්ක යනවා ඉතින් ඒක මම දැන් අද්ද තමයි මම කලින් කමෙන්ට් එකක් දැම්මා ඒක ඉච්චර කවුරුත් ගණන් ගත්ත පාටක් තිබුණේ නැහැ. ඉතින් අද දැන් ඔක ඉවර වෙන්න කිව්වා හින්දා මට පොඩ්ඩක් ලියන්න හිතුණා. ඉතින් ඒ වෙනකොට දැන් මේගොල්ලෝ අරවයි තර්ක කරලා ඒ නැති වෙන්න හැම්බත් වෙලා නින්නේ. කොට මේ එන්න දැන් හැමෝම දකින්න ගන්නේ නැහැ. උනාට දැන් මේක දකින්න කීප දෙනෙක් ඉන්නව අන්න ඔය වගේ වෙලාවකට ආවම දානකොට මට හිතෙන හැටි. දැන් අසන්තගේ ප්‍රශ්නේ දැන් ගොඩක් අයට තේරෙන්නේ නැහැ. සතර මහා ධාතුව එළියේ තියෙනවා. අපේ ආයතන වලින් තමයි අපි මේ වෙන වෙනම හදාගෙන ඉන්නේ කියන දැක්මට ආවට පස්සේ ඔක්කොම හරි කියලා හිතන එකේ අඩුවක් තියෙනවා කියලා. මකද තෙන්ටනේ ගොඩාක් පුරුදු කරන්නේ. රූපයක් තියෙනවා නේද? ඔක කඩලා කඩලා බලලා අන්තිමට සතර මහා ධාතුවෙන් නවතිනවා. නැත්නම් එතන අඩුව පෙන්වන්න අපිට බුද්ධ දේශනාවලින් මේක එක පැති වලින් ගන්න වෙනවා නේද? එකක් තමයි මේ සතර මහා ධාතුව ගැන දැනගත්තේ කොහමද කියන එක. ඒක සමහර විට ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. ඊට කලින් පෙන්වන්න පුළුවන් දැන් ඔය රූපේ සමුදය සතර මහා ධාතු කියලානේ හොයාගෙන තියෙන්නේ. එතකොට ඕක හෙව්වේ Taman තුලින්ද බාහිරෙන්ද කියන එක. එකට තමයි මම ගොඩක් කරවට අර බල්ලගේ උපමාව එහෙම ගන්නෙ. දැන් වතුරට එබෙන බල්ලා ඔය බල්ලා හැදුනේ සතර මහා ධාතයෙන් කිව්වොත් එයාගේ මුලාව දුරු වෙලාද? ඇලීම් ගැටීම් නම් දුරු වෙයි. ඒ වගේ උපමා වලින් පෙන්වන්නකොට පේනවා එතන. ඒක තඩුවක් තියනා නේද කියලා. ඒ වගේ ඉතින් තනින් තනින් මම කොහොම හරි වැටෙන විදිහකට ඒක ඊළඟට ඊළඟට පෙන්නන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකයේ ලෝක සමුදයයි බාහිරෙන් හොයන්නද තමන් තුළින් හොයන්න කියන තැන. ඒක රෝහිතස්ස සූත්‍රෙන්. දැන් මොහොම දැන් අපි එළිය සතර මහා ධාතුව කිව්වොත් අපි දැන් රූපේ හැදිලා තියෙන දෙයක් බාහිරෙන් හොයලා තියෙන සමුදය. එතකොට ඒක කොච්චර ගැළපෙනවද බුද්ධ දේශනාවට? තමන් අද දාපු එකෙත් දන්නේ ඒක ගොඩාක් දිගට යන හින්දා ඔයගලන්ට මං කමෙන්ට් කරපු තැන හොයාගන්න පුළුවන්ද කියලා වෙයි. එන දහරිය තැනකින් තමයි මේ ගියේ අන්තිමට.
එකම දාපු බාන පුළුවන්ද සම්පූර්ණයෙන්ම වහරක ඒක මම ඉවරනට පස්සේ ටිකක් අක්කයි පස්සේ බලන්නම් ආසයි.
අපිටත් ඉන්නවා වහරක ෆෑන්ස්ලා වතුනනේ.
නෑ ඉතින් අපිත් ඔය දෘෂ්ටි වල ඉන්නවා. ඉතින් ඒක එක දුරු වෙන්නේ ප්‍රඥාව වැඩි වීම තුලනේ. ඒක ඒක අර උදේ මොදු වෙරළ ඉඳන් ටික ටික ගැඹුරට යනවා කියන එක තියෙන්නේ ඉතින්. ආ ඉතනේ ඔයගොල්ලන්ට මේක කියෝලා බලන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා ඒකේ. එක එක විදිහට දෙපැත්තට හේතු පෙන්න ආවා. අම්පෙන්ඩුවේ ඉතින් ඔය දෙකොල්ලම ලෝකෙට අයිති ටිකක් නැේද මේ කතා කර කර ඉන්නේ කියන එක. දැන් ඒගොල්ලන්ට එකපාරට ඔතෙන්ට ගිහින් කිව්වනම් සමහර විට මම එකතරයක් කිව්වා. ඉතින් කාටවත් ඒ කියපු එක තේරුන්නේ නැහැ. ඊට පස්සේ දැන් නැහැන දවසක් ගිහිල්ලා කතා කරන්න ඇරලා තමයි මෙන්න මේක දැන් ඔක මහම මං හිතුනේ එතකොට උන්න දැන් කට්ටිය හිතන්න පටන් ගන්නවා. සංගරර දෙපැත්තට වෙන ගන්නවනේ මම හරි කියලා කක්ක කරන එක නියන්. අපි දන්නේ කයි හරි. ඔක වැරදි කියන. මේක එක ක්‍රමයක්. වසන්ත අහපු එකට දැන් කෙනෙකුට කියා දෙන්න යනකොට ඉස්සෙල්ලා පොඩ්ඩක් උගල කියන දේ මොකද්ද අඩුක් තියෙනවා. එතකොට ඔන්න හිතන්න පටන් ගන්නවා.
ඒක හරි. ඒත්තරන්ට දක්ෂ මදි වුණා අපිත් මත කරමකින් එකක් තමයි යාකින් බස් භාවනා හැම කරලා තියෙන කෙනෙක්. ඒ කියන්නේ සෑහෙන දහම දන්නේ කෙනෙක්. එහෙම වුණාම ඉතින් ගොඩාක් දක්ෂයිනේ ඒගොල්ලෝ. එතකොට එක හරි කියලා තියෙනවා. යාම පිළිගත්ත නැහැ. මම සාදීනව මේක ගැන හිතනවා. මගේ දැනුමට ගලපන්න යන්නේ නැතුව මේක හිතන්නම්. ඉතල අපි ආපහු කතා කරමු සම්පූර්ණ මට කිව්වා. ඉතින් බලමු මට හැබැයි ওই විදිහට තර්කානුකූල ගේන තරම් දැන් ශක්තියක් නැහැ කියන්නේ. කරන්ට් එකක් නැහැ. ඉතින් ඒක තමයි ඉතින් දුර්වලකම අපිට ඉතින් දවසින් දුකට තියන. අපි
දැන් මේක ඒක ටික ටික ඒක ඩෙවලොප් වෙනවා දැන්. ඒක
තමයි වගේ සම්පත් වගේ මේ මයික් එක ඕන වෙනවා.
දැන් අපි දහම දකින්න දැන් අපි බලන්න ඕන අපි කලින් අපිට මේක නොතුරුනේ මොනව හින්දාද. එතකොට අන්න ඒ ප්‍රශ්නම තමයි ඉතින් අනිත් එකෙත් තියෙන්නේ. දැන් අපි කාලයක් හිතන් හිටියනේ සතර මහා ධාතුව බලන එක තමයි මේක හරි කියලා. ඒ කියපු තැන තෙන්ට ගිහිල්ලා හිතන්න ඕනේ ඇයි අපිට ඒක වැරදි කියලා හිතන. ඒක අඩුවක් තියනවා කියලා හිතන. වැරදිමත් නෙමෙයි ඒ කියන ඒවා වැරදි නෙමෙයි. ඔය හැම එකක්ම එකක්වත් අපිට වැරදි කියන්න බෑ. මේ මාර්ගයේ එක එක අවස්ථා කියලා තමයි කියන්නේ. එක එක ප්‍රඥා මට්ටමට පේන හැටි. ඉතින් එතනින් තව පොඩ්ඩක් එහාට ගෙනියන හැටි විදිහට තමයි ඉතින් මම මේ බුද්ධ දේශනා ටික දකින්. ටිකෙන් ටික ගැඹුරට යනවා. එකපාරටම ගැඹුරෙන්ම කිව්වට ඒක හරියන්නේ නැහැ. එතකොට ඒක තමයි මම කිව්වේ අර කායනුපස්සනාව හරියට වැඩි. කුට ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන ඒවා ස්තුවට කරන්න පුළුවන් කියලා ඒක රෙච්චර ගෝචර වෙන්නේ නැහැ. ඒව වැඩිම තුලනේ අපේ ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට එහෙම නේද අපි අර ටික ටික මුත්තස්පති අයින් වෙන්නේ. අපි හිතන්නේ තේර සතිය තියනවා කියලා. මොක මුලාවෙන් තියෙන සතියක් නේ කියන එක තේරුම් ගන්න වැහෙන කාලයක් යනවා. තේ අවබෝධෙත් නිකන් නෙමෙයි ප්‍රඥාව වැඩිමක් තුලමනේ. දැන් කොහොම හරි මං අර කමෙන්ට් එක දැම්මට පස්සේ එක්කෙනෙක් ඇහුවා මොකද්ද මේක කියලා. ඒකයි කමෙන්ට් වල තියෙන බැලුවම් හොයාගන්න පුළුවන්. මේ එහෙම ඇහුවට පස්සේ ඉතින් අපිට මොනා හරි කියන්න පුළුවන්. එකපාරටම අපි දන්න දේ කියාගෙන ගියා නම් ඒගොල්ලෝ අහන්න ලෑස්ති නැහැ. ඒත් අහන්න නැහැ ලෑස්ති නැති කෙනෙක් කර අර කියන්නේ කලේක වතුර පිරීලා තියෙද්දි කොච්චර වක්කලක් වැඩක් නැහැ කියලා. ඒ වගේ නිකන් කියාගෙන ගිහින් හරියන්නේ නැහැ. ඊළඟට ශබ්ද නැතුව ඉඳලා අර පිරීලා තියෙන එකෙන් පොඩ්ඩක් හිස් කරලා වුණ කියා දෙන්න. තමේ ඒ කමෙන්ට් එක දැම්මහම ඔන්න ඊට පස්සේ කවුරු හරි අහලා තිබුණා. ඒක මන් දන්නේ නැමේ. ඊට පස්සේ පැහැදිලි කිරීම කී දෙනෙක් ගණීද නැද්ද කියන එක මට කෙනෙක් දෙන්නෙක් හරි ඊළඟට හිතන්න පටන් ගන්නවානේ. එහෙම තමයි ඒක. මොකද අපි දැන් අපේ තත්ත්වෙම තමයි අපි මොකක් හරි දෘෂ්ටියක් අල්ලගත්තට පස්සේ වෙන එකක් අහන්න කැමති නෑ. අන්න ඒ ගතිය අයින් වෙන්නම ඕන. මේකමයි හරි කියලා දාගත්තට පස්සේ එතකොට කෙනෙක් හේතු ඇතුව කියනවා නම් ඒක දකින්න උත්සාහ කරනවා. මොකද දැන් ඒවා අහනකොට ප්‍රේයි දැන් අර දැන් එතන ඉන්න අය දැන් අර අපි කතා කරපු දේවල් අනිත් අතට ප්‍රශ්න කරනවානේ. ඉතින් ඒවා සාකච්ඡා වීමමයි වෙන්න ඕන. දැන් අපරි අපි ඉන්න තැන ඒවා හුවේ නැතුවට ඒ වෙන වෙනම ඔක මේ සාකච්ඡා වීම. ඒකට ඒවට උත්තර එනවා. ඒව හොයනවා කියන එක ලොකු දෙයක්. ඒකම ගොඩක් හොඳ සාකච්ඡාවක්.
රවි මේ වෙන ප්‍රශ්න නැත්නම් අර අපි බලමු මේ මේ සම්පත් දාන පොඩි ප්‍රශ්නයක් හැමතිස්සම හැමතිස්සම නෙමෙයි සිහිය පෙරේද ඔය අර දික්ට ආරෝපී බ්‍රහ්ම ලෝකවල මේ ඔය කමෙන්ට් එක පේනව නේද මේ සම්පත් එක ප්‍රයත්න කරා නම්
ඒවා ඉතින් ඇත්තර මං හිතන්නේ උත්තර අවශ්‍ය වෙයි කියලා කතා කරන්න තමයි. පෙර ඕනද සම්පත් මට කියන්න තියෙන්නේ ඉතින් බ්‍රහ්මලෝකෙට ගිහින් බලන්න කියලා තමයි.
හා මම උත්තර දුන්නා ඒකට ඒක මේ
නෑ මට සර් දාලා තිබ්බේ මේ අරූපී බ්‍රහ්මවන ලෝකවල ආයතන පහක් මන ආයතන විතරයි පිහිටන අනිත් ආයතන නැති හින්දා දිත්‍යක් තියෙන විදිහක් නෑ කියන එක. මට ආව ප්‍රශ්නේ
දිත්‍යක්
ආයතන වලින් තොරව දිත්‍යක් කියන එකක් තියෙනවද? දිට්ඨි මත්තන් කියන්නේ ඒක ආයතන වලින් තොරව වෙන අවස්ථාවක් හින්දා අරෝපී බ්‍රහ්ම ලෝකවලත් තියෙන්න පුළුවන් නේද පෙනීම කියන එක මට ඒකයි ආවේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තේරුණාද දන්නේ
නැහැ. ඔව් පෙනීම යෙදෙන්නේ ඉතින් කියන එකත් එක්කනේ නේද? ඒ කියන්නේ මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා වෙන් කරන්නේ ඇසට කනට අනිත්‍යයතන තුනට ඊළඟට මනසට කියන එහෙම අනුවනේ ඒ හතර වෙන් කරලා තියෙන්නේ නේද?
ඔව් සර්.
එතකොට ඒ ආයතනත් එක්ක තමයි අපිට ඒක කතා කරන්න වෙන්නේ. එතකොට අරූපාවචර මට්ටමේදී අසකනනාස්සේ ශරීරය හිතන්නේ නැහැ නේද? අසකනනාසේ දිව ශරීරේ. එහෙනම් දිත්ත සුත මුත තුනම කතා කරන්න බැරි වෙනව නේද ඒකට? ඇර උපාවචර වෙනකොට මුත ගැන කතා කරන්න බැරි වෙනවනේ. කාම භූමියේ ඉඳලා රූප භූමිය වෙනකොට. ඒත් එහෙම කතා කළොත් හැබැයි ඉතින් මේවා මේ මං අර තර වැඩක් නැහැ කිවි ඉතින් අපි අර තියරි එකක් හදනවා විතරයි ලොජික් එකක් හදනවා විතරයි දැනුමකට මිසක් දැක්මක් නෙවෙයිනේ
සම්පතේ පැත්තෙන් නදිනවද දන්නේත් නැහැ
යන්න පුළුවන් ඉතින් සමාධිය වඩාගෙන ඉන්න එතකොට ඔවා දකින්න පුළුවන් ආනාපාන සතියේ පැය භාගයක් පැයක් විතර ඉන්නකොට ඔවා දකින්න පුළුවන් අර සමුදේ බලන් නැතුව හැබැයි මේ හුස්ම දිහා බලන් ඉන්නකොට හුස්ම නැතිලා යන්නේ නැහැ එහෙම. හිත එකඟ වුණහම ඔයත් දකින්න පුළුවන්. මොන වගේද කියන එක. ඉතින් අපතන අපිට එන්න තියෙන්නේ ඉතින් ආයතන එකක් තිබුණත් එකයි ගොඩක් තිබුණත් එකයි ලෝකෙට අහු වෙලාද නැද්ද කියන පැත්තනේ. ඕකයි ලෝක සම්පේ. ඒක හඳුර ගන්න.
ඉතින් ඕකටම සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් දැන් අර ආනාපානේ සතියේදී හිම තියෙනවනේ අජත්තං වා කායේ කානුපස්සී විහෙරති බයිජ්ජාවා ඊට පස්සේ අජත්ත බයිජ්ජාවා කියලා. දැන් අපි ආයතන හැටියට බලනකොට අපි දැන් අර කෙලින්ම තමන් තුලට ගත්ත ගමන්ම ඔය ඔක්කොම ඉබේම වෙලා නේද අපිට අජත්ත බයිජ්ජ මොනවා ගැනත් හිතන්න කිසිම විදියකින් අවස්ථාවක් නෑ නේද එතනින් ඔබ ඒක ඉබේම වෙනවා නේද උතන
ඔව් ඒක ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් මොකද්ද මේ අච්චත්ත කිව්වේ මොකද්ද මේ බහිද්ද මේ කියන්නේ එහෙම දෙයක් නෑ නේද වගේ ප්‍රශ්න එන්න පුළුවන් ඔක හැමතිස්සෙම අපට තියාගන්න දැන් ප්‍රතිපත්තානේ වඩන්න ඕන කවුද කාටද මේ ආදේශනා කරන්නේ නේ පුතග්ජනයටනේ ලෝකේට අහු වෙලා ඉන්න ආයතන එතකොට එතනින් පටන් ගන්න ලෝකෙට අහුවෙලා මේ ධර්මයක් මුකුත් නොදන්න කෙනාට අජ්ජත් රූප නැද්ද බහිද්ද රූප නැද්ද තියෙනවනේ අපිටත් ඉතින් ඔක කොච්චර වැඩුවත් ඔවා තියෙනවා මං හිතන්නේ ඒ රූප පිහිටනවා ශරීරයක් පිහිටනවා එතකොට එහෙම පිහිටන වෙලාවට ඒක ඇත්ත දකින්න දීපු ක්‍රමේනේ කායනුපස්සනාව කියන්නේ. දැන් රූපේ මුලාව තියන කෙනාටයි කායනුපස්සනාව වඩන්න කියන්නේ. රූපේ මුලාව නැත්තම් කායනුපස්සනාව වඩන්න ඕනේ නෑනේ. මුලාවෙන් නේද අජත්ත බහිද්ද හරි 11 ආකාරයේ හරි දෙතන රූප තියෙනවා. තේ එහෙම තියනවා කියන එක හොඳයි. ඉතින් අය දැන් විදර්ශනය කරන්න අරමුණක් තියෙනවා. නැත්තම් කායනුපස්සනාව වඩන්න දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අජ්ජත් රූපෙත් කායනුපස්සනාව වඩන්න, බහිත් රූපෙත් කායනුපස්සනාව වඩන්න. තත මුලින් අපි සාමාන්‍ය වශයෙන් අපේ ශරීරය අජ්ජත්යි, ඒකටයි ඉති නැති, එළිය තියෙන ඒවා කොම් බහිත්යි කියන මට්ටමින් ඉඳන් ඒ ඕන එකක් අරන් කායනුපස්සනාව වඩන්න. කායනුපස්සනාව වඩනවා කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන එක. ඒත් අපිට ශරීරය ගැනත් ඔකේ සමුදය බලන්න පුළුවන්, එළියේ තියෙන රූප ගැනත් සමුදය බලන්න පුළුවන්. බලනකොටනේ කායනුපස්සනාව වෙන්නේ. සමුදේ බලනකොට නේද ඔකේ ඇත්ත පේන්න ගන්න. ආයතන මුලා වෙන්නේ ඔක පනවලා තින්නේ. ඒක ටිකක් බලනකොට තමයි තේරෙන්නේ. දැන් මේ කජ්ජත්ත බහිත්ත කියලා වෙන් කරන්න දෙයක් නැහැ නේද? දෙකම මේ බලන්න තියෙන එකම ධර්මතාවයනේ සමුදේනේ. ඒ අවබෝධයෙන් මත්තම එනකොට දැන් අජ්ජත්ත බහිත්ත වෙන් කිරීමක් නැහැ. එතකොට තමයි අජ්ජත් බහිද්දව කායි කායනුපස්සී විහෙර තියන්න පුළුවන්. මේ මත්තමට එනකොට තමයි ওই ප්‍රශ්නේ අහන්නේ. මේ වෙන් කරන්න බෑනේ. ඒක වෙන් කරන්න ඕනේ නෑ ඉතින්. අජ්ජත් ඒව බහිද්ද ඒව ඒක අපිට ගැටලුවක් නෙමෙයි. අජ්ජත් බහිද්දව කායි කායනුපස්සී විහෙර තියන්න. කක්කරි රූපයක් කියලා හිතනොත් ඒකේ සමුදය බලන්න. ගැළපෙනව නේද එතකොට?
ඔව් ඔව් බොහොම පිං ඒක හරි හරි සතුටුයි. එහෙම එහෙම බලන්න පුළුවන් කියලා තේරෙන එකත් ලොකු සතුටක්. තේරුවන් සරලයි.
රාමී තේරුවන් සරණයි. මේ ඕකට ඇත්තටම අර ඊයමක් මම අපි දෙන්න හැවුවා මේ මේ අමොන්දේ සවනක් ළඟදි මන් දෙන්නට කියලා තියෙන්නේ අර මහා චත්තාරීත්තක සූත්‍රය කියන එක. ඒක අහුවහම ටිකක් හරි සුදුමන්නේ කියලා හොඳ ලස්සනට තේරුම් කරනවා. අර ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය විතරක් නෙමෙයි ඇත්තටම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝක ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සමනාස දෙකට කඩලා පෙන්නනවා. දැන් උදාහරණයක් ගත්තොත් ලෞකික සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද අවහින්තා නෙක්ඛම්ම සංකප්ප. ඒව ඇති වෙන්නේ මේ එතන මම කෙනෙක් ඉන්නවා කියන්නේ උද්ගලයේ අව්‍යාපාද අවහින්තා නෙක්ඛම්ම කියන ඒවා ඒවෙන් වැළකෙනවා කියලා එහෙම මේ සංකල්ප එනවා. ඒක මේකින් අතරින්නේ මේ එහෙම කියලා. නමුත් ලෝකෝත්තර විදියට සම්මා සංකප්ප ඇති වෙනවා නම් ඒ කියන්නේ හැමතිස්සම ඒ සංකල්ප වෙදෙන්නේ ආර්ය විදියට ආර්ය සිත වඩන විදියට ආර්ය විතර්ක කියන්නේ මේ හැම දෙයක්ම අර අපි කියනවා වගේ මේ හැම දෙයක්ම විතර්ක කරලා මේක මෙහෙමනේ මේක මෙහෙමනේ ඒ කියන්නේ ඒ ආර්ය සංකල්පයක් තියෙනවා කියන එක. ඉතින් මට හිතෙනවා ඒක හරි ලස්සනයි කියලා. අනිත් එක එතන මට තියෙන ප්‍රශ්නයක් ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් ඉතින් සෝමනාත කියනවා දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට දිට්ඨියේදී දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං කියන එක පනවන්නේ නැහැලු. එහෙම පනවන්නේ ලෞකික සම්මාදිටිය තුළින් කියලා. ඒක පොඩ්ඩක් අපි තේරුම් කරන්න පුළුවන්. තේරුම් ගන්න.
එක්ක දැන් අපිට දුකයි සමුදයයි කතා කරන්න වෙන්නේ ලෝකෙට අහුවෙලා. එතකොට ඒ තව පැත්තකින් කිව්වොත් ලෝකය කියන්නේ දුක. එතකොට ඒකේ සමුදය අවිද්‍යාව. දුකයි දුක්ක සමුදය කියන්නේ ලෝකයයි ලෝක සමුදයයි. අවිද්‍යාවෙන් දෙයක් හදන එකනේ දුකයි දුක්ක සමුදයයි. දැන් බාහිර රූපයක් තියෙනවා. දැන් බල්ලා වතුර තිබිලා අන්න බල්ලෙක් ඉන්නවා කියනකොට ලෝකයයි ලෝක සමුදයයි නැත්නම් දුකයි දුක්ඛ සමුදයයි කියන දෙක යෙදිලා. දැන් Nirodhaය තේන්න ගන්නේ අන්න ඔය සමුදය දැක්කොත් විතරයි. අවිද්‍යාව නිසායි මේක පැනෙව්වේ කියන සමුදය දැක්කොත් විතරයි අවිද්‍යාව නැත්තම් එහෙම වෙන්න බෑනේ කියන නුවණ එන්නේ. Nirodhi ඥානයක්. ඉතින් එහෙනම් එහෙම ඒ තත්ත්වයට මනස පත් කරන්න මොකද්ද කරන්න ඕන? මග්ගේ ඥාන. ඒක සමහර විට ඉතින් මට හිතෙනවා සාමිනහන්සේ අදහස් කරන්න ඇත්තේ දැන් ඕක සත්‍ය ඥාන මට්ටමනේ. තාම කෘත්‍ය කරලා
නැහැ.
කෘත්‍ය කරලා නැත්නම් තාම ඉන්නේ ලෝකෙට අයිති මට්ටමේනේ. හැබැයි ඉතින් ඒක එතන දැන් ඒ සම්මා දිට්ඨිය තුල තියෙනවා ආර්ය දැක්ම මොකද්ද කියන එක. සත්‍ය ඥානය කියන එක. හැබැයි තාම අපි ලෝකෙන් එතර වෙලාම නැහැ.
හරි. හරි.
එතකොට තාම මඤ්ඤණා වෙන ගතිය තියෙනවා. හැබැයි ඒකෙන් නිදෙන්න උත්සාහයක් යොදන්න හැකියාව තියෙනවා දැන්. මාමඤ්ඤති වෙන්න. අපිට මෙහෙම මඤ්ඤණා වුණාට රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැණි කියන නුවණ තියෙනවනේ. ඒක නුවණක් නිසා තාම ඒ தත්ත්වයට පත් වුණා නෙවෙයි.
හරි. ඒ කියන්නේ මේතන මේ කියුවේ තනිකර රහතන් වහන්සේගේ தත්ත්වය නෙවෙයි.
මම දන්නේ ඒ අදහසින් කිව්වද කියලා. දැන් අපිට ඒ කියන්නේ සත්‍ය මේකයි කියලා තේන මත තම මාර්ගේ පටන් ගන්න සුදුසුකම ලැබනවා විතරයි කියන එක තේරුම් ගන්න ඕන. එතකොට දැන් එතන තමයි වෙනස වෙන්නේ. අර දැන් කිව්වා වගේ අර නෙක්ඛම්ම ව්‍යාපාද අරමේවා මම අතහරිනවා. මම තරහ ගන්නෑ නේද? මම අහිංසා වෙනවා අනිත් අයට හිරහෙර කරන්නේ නැහැ. මම කියන එකත් එක්ක මාවයි ලෝකේ දෙකම තියෙනවා. මමත් ඉන්නවා අනිත්‍යත් ඉන්නවා කියන මට්ටමෙන්නේ.
ඔව්.
එතකොට ඒක සක්කාය දිට්ඨිය මත කරන දෙයක්. ඔකම තමයි අර දැන් සීලය සිල් එතෙක් සිල් රකින්නේ මම සෝවාන් වෙන්න.
ඔව්.
ඔව්. ඒක කරන තාක්කල් ඒක සීලබ්බත පරාමාසයක්. මොකද සක්කාය දිට්ඨිය තියෙනවානේ. දැන් ඔය දර්ශනේ එනකොට වෙනසක් වෙනවා. එතකොට සෝවාන් වුණ කෙනා සිල් රකින්නේ මම මට හොදක් වෙන්න නෙවෙයි. එතකොට ඒ සෝවාන් කෙනා සිල්වත් වෙනවා මිසක් සීලය නෙමෙයි එතන වැදගත් වෙන්නේ.
ඔව්
අර අවබෝධේ මත සීලයක් රකිනවා මිස සීලය රකින්නේ නැහැ මාව මෙතෙන්ට ගෙනියන්න.
ඔව් හරි. ඒක ශ්‍රාවකයා සීලමය නෙමෙයි සීලවා හෝති කියලා.
ඔව් ඒ කතාව තමයි මම මේ මතක් කළේ. සීලවා හෝති. ආර්ය ශ්‍රාවකයා සිල්වත් වීමක් වෙනවා මිස සිල්වත් වීම මිස මත ආර්ය වෙන්න දඟලන්නේ
නැහැ. මේක තේරෙනකොට හරි රත්නයි රවි මාට මේ මේ තව අර ඒ ස්වාමීන් වහන්සේ කියන අර අනුරුද්ධ සූත්‍රයේ මට ඉතින් ඇත්තටම ප්‍රශ්න අහන්න තරම් හරියට මට ඒක බැහැ. දැන් මොකද මම ඒක හැවිගේ මේ ඩ්‍රයිව් කරන ගමන් ඒක කියනවා අර හුඟක් දැන් අපි හිතාගෙන ඉන්නවානේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා නිවන් සාක්ෂාත් කරලා ඒක එන්නේ ආයි අපි ඉතින්නේ අර අන්න ඒක හරි ලස්සනට කියනවා එතන ඒක ඒකටත් අපි අහුවන විදිය මට දැන් ඒක ප්‍රශ්නයක් කරන්න නම් තරම් මට බැහැ රවි මම පස්සේ ඇත්තට මේක මම කතා කරන්න ඕනි කියලා මම හිතුවා. මම තව හොඳට අහලා
අනුවාදසුත්
අනුවාදසුත්
හාමි හරි ඒක කරලා තියෙනවා අනුවාදසුත්‍රය අපිට
නෑ නෑ මම බලලත් නෑ අනුවාදසු
මේ මේ වසන්ත මට ඉතින් දාලා දුන්නා අර මේකට මේ යුරේසිය එකට ඉතින් මම ඕක තේනවා හදින යනවා ඒකයි ප්‍රවීන් මට තව ප්‍රශ්නයක් තියෙනවා ඒක මේ මේකත් මේ අනුරද ස්වාමීන් වහන්සේ කියනවා මේ පාරිලෙය සූත්‍රය පාරිලෙයත සූත්‍රය ඒකත් මම හුඟක් ප්‍රශ්න අහන්න තරම් මේ මම ඉතරම අවධානයකින් මම තැහුගේ නැහැ අහන්න හම්බුනේ නැහැ මට හැබැයි ඒකෙදි ස්වාමීන් වහන්සේ කියනවා මේ අනේ දැන් මේ මම රූපය තුළ ඉන්න රූපය මම තුළ ඉන්නවා මම රූපය ඇතුළ කරගෙන ඉන්නවා ඒ කියලා ඒ සක්කායි ඒක ඒව සිත්තුවිලි සංකල්ප නෙමෙයි ඒව හැඟීමක් කියලා. ඒව හැඟීමක් ඒව අපිට තියෙන එක ඒක නමුත් අපි එහෙම හිතන්නේ ඕකම මට ඇත්තටම සරත් ඕගොල්ලෝ එදා අපි අපේ ගෙදර ඇවිල්ලා ඉන්නකොට අපි ඒක ටිකක් හැව්වා ඊට පස්සේ අපි ඉවරකන් හම්බුනේ ඒකෙදි තමයි ඕක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දරාවි. අපි ඒක කොහොමද අපිට එන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි එහෙම හිතන්නේ නැහැ තමයි නමුත්
ඔව් දැන් ඔව් අපතන තේරුම් ගන්න ඕන තැනක් ඒ මාර්ගයේ හඳුර ගන්න ඕක උදව් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට අර ගොඩක් අය පුරුදු කරන්න යන එකක් නේ රූපය මම නෙවෙයි කියන්න යන එක. මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි රූපය. අතනාරු සම්පතහපුර මුල එකපත්තවක තියෙන සතර මහා ධාතුවනේ. ඉතින් ඕක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. ඕක දැක්කහම හරිනේ කියන තැනක් හිතන් ඉන්නවනේ. ඒක එන්නේ ඔන්න ඔතන ওই කරුණ තේරුම් නොගැනීම නිසා. දැන් මම හැමතිස්සෙම අර මට හරිම ලේසි වතුරේ ත්‍රේබෙන බල්ලා ගත්තාම දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් බාර ගන්නවා මිසක් ඒ වතුරේ ඉන්න බල්ලෙක් පේනවා කියලා හිතනවා මිසක් ඌ වෙනම හිතන්නේ නැහැ නේ. මම ඉන්නවද මගේද මගේ ආත්මෙද ඔය කතා. එතකොට අපි අඳුර ගන්න ඕන දැන් රූපයක් තියෙන ඕක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන කතාව. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා ඒ ඌ මම නෙමෙයිනේ කොහොමද ඒ බල්ලා මගේත් නෙමෙයි මගේ ආත්මෙත් නෙමෙයිනේ. ඒ හරිනේ කතාව.
බල්ලෙක්
ඉන්නවා බල්ලෙක් ඉන්නවා කිව්වත් එකයි අතර මහා ධාතුවක් තියෙනවා කිව්වත් එකයි ඒ දෙකේ වැඩි වෙනසක් නැහැ. රූපයක් තියෙනවා. ඒ රූපේ මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මෙත් නෙමෙයි. ඒ කතාව හරියට වැරද්දක් නැහැ නේ. එළියේ අතර මහා ධාතුවක් තියෙනවා ඔක මම නෙයි නේ. එළියේ තියෙනවා නම් මම වෙන්න බෑනේ කොහොමද? ඒක අපි මගේ කියලා අල්ලගත්තේ නැත්නම් අපි හිතමු අනුන්ගේ දෙයක් කියලා. ඒකට ඒක මගේත් නෙමෙයි නේ කොහොමද? ඒක මගේ ආත්මෙත් නෙමෙයි. තර්කෙට ගැලපෙන්නේ.
ඒ බාහිර දේ දැකීමෙන් මම ඉපදෙනවා නේද? ඒකෙන් ඒක
ඒක තමයි. ඒක තමයි මෙතන තේරුම් ගන්න කියන්නේ. දැන් අපි ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියාට හරියන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නම් ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න නැතුව ඔක බම නෙමෙයි මගේ නෙමෙයි කිය කියා හිටියට සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. නැත්තම් ඔක ඇති වෙනව නැති වෙනව කියලා හිතියට සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. ඇයි සක්කාය දිට්ඨිය ඇති වෙන්න හේතුව නෙවෙයි ඔය නැති කරන්නේ. දැන් අපි අඳුර ගන්න ඕන සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ ඇයි? ඒකට තමයි ආනන්ද සූත්‍රය කිව්වේ. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපය අසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. එතකොට මම ඇති වෙන්න හේතුව නේතන පෙන්නන්නේ. එතන පැහැදිලි නේද? දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඇසුරු කළොත් ඉතින් ආයේ යූ මගම නෙවෙයි මගේ නෙවෙයි කිව්වට වැඩක් නැහැ. දැන් මම වෙමි. සක්කාය දිට්ඨිය ඇති වෙලා ඉවරයි.
දැන් එතන රවි කොහොමද දැන් මම රූපය තුල ඉන්නවා, රූපය මම තුල ඉන්නවා, මම රූපය අසුර කරගෙන ඉන්නවා, රූපය මම අසුර කරනවා.
ඒ හතරෙන් එකකට වැටිලා ඉවරමයි රූපයක් අසුර කරනකොට. ඔය හතරෙන් ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් තොරව රූපයක් අසුර කරන්න බෑ තව විදිහකට කිව්වොත්. රූපය අසුර කළොත් මම මේ අසුර නොකරගෙන නෙවෙයි කියන එකේ තියෙන්නේ ඔය කතාව. අපි ඔය දැන් රූපේ තියනවා, රූපය කියන්නේ මම නෙවෙයිනේ කියලා ඔන්න දැන් එක පැත්තකින් මම නැති කරන්න හදනවා. දැන් රූපේ දිහා බලාගෙන රූපේ ඒ රූපේ තුල මං ඉන්නවද, වතුරේ ඉන්න බල්ලා තුල මම ඉන්න විදිහක් නැහැනේ. එන්න ඒ සක්කාය දිට්ඨියක් නැහැ. තේරෙනවද? කොහොම වෙන වෙනම අපි මේවා අයින් කරන්න හදනවා. සක්කාය දිට්ඨිය ඇති වෙන හේතුව අයින් කරන්නේ නැහැ. අපි ඵලය අයින් කරන්න හදනවා හේතු මෙහෙමම තියාගෙන. තැන්දි වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරපු මම ඉන්න. කියන්නේ සෝවන් වුණ මම සෝවන් වුණා කියන තැනට තමයි ඔය යන්නේ. ඒක මේ බුද්ධ ශාසනය එකක් නෙවෙයි. සෝවන් වුණ මම ඉන්නවනේ. එතකොට ඒ ඔය මුලාව තියනකම් try කරන්නේ මාව සෝවාන් කරන්න. මාව සෝවාන් කරන්න හදන තාක්කල් සෝවාන් වෙන්න බෑ. එතකොට අර කිව්වා වගේ ලෞකික කාර්ය ශාංගික මාර්ගය තමයි වඩන්නේ. එක්කම් යතරින් නහතනවා. තරහ ගන්න නැතුව ඉන්නවා. ඈ? අවිහිංසාවෙන් ඉන්න හදනවා. එක්කම් අව්‍යාපාද අවිහිංසා. සංකප්ප ටික තමයි වඩන්නේ. හැබැයි දන්නේ නැහැ තාමනේ ලෝකෙට අයිති අරිෂ්ඨාංගික මාර්ගය කියලා. ලෝකෙන් එතර වෙන එකට එනකන් සෝවන් වෙන්න බෑනේ. ඒකයි සම්මා දිට්ඨිය තුල තියෙනවා ඉතිරූපං ඉතිරූපස් සමුදය ඉතිරූපස් සත්සංගමෝ කියන නුවන්. රූපය මේකයි, රූපය හටගන්නේ මෙහෙමයි, රූපය හටනවාගන්නේ මෙහෙමයි කියන අර පටිච්ච සමුප්පන්න බව. ඔය රූපෙත් පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාව ඇතිකල්ලි තියෙනවා, අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ, නිරෝධයි කියන නුවණ එනකම් කරන්නේ අර වැඩි. ආර්ය දර්ශනේ එන්නේ නැහැ. ඒකයි මේක ධමයක් අහලම සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි යෝනිසෝ මනසිකාරයට එන්න පුළුවන්. බුදු කෙනෙක් මේක පෙන්නලා දුන්න නැත්නම් කෙනෙකුට මේකට එන්න බෑ.
රවි මහත්මයා මේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වේද? ඔබතුමාට කලින් සඳහන් කරපු අජ්ජත් බහිත්වා කියන එක ගැන තවදුරටත්. ඒ කියන්නේ ඒ එතකොට එතෙන්දී දැන් උදාහරණයක් විදිහට බහිද්වා කිව්වොත් ඒ කියන්නේ රූපය කඩලා බලලා ඒකේ බලනවා ඒක ඇරෙන්න ඉන්දී මේ හට ගැනීම සහ නිරුද්ධ වීමද මේ දැනගන්නේ.
එහෙම අජ්ජත් හරි බහිද්ද හරි කියන්නේ අපි තියෙන රූපයකටනේ.
ඔව්.
දැන් මගේ ශරීරයේ තිබුණොත් තමයි ඔක අජ්ජත් කියන්නේ. තව කෙනෙක්ගේ ශරීරයක් තිබුණොත් තමයි ඔක බහිද්ද කියන්නේ.
ඔව්.
අන්ට රූපයක් තිබුණොත් නේද අපිට බෙදන්න පුළුවන් ඔක අජ්ජත් හෝ බහිද්ද කියලා.
ඔව්.
එතෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දැන් කායනුපස්සනාවේදී කියන්නේ ඉතින් අජ්ජත්තං ආකායකානුපස්සී විහෙරති බහිද්දාව කායකානුපස්සී විහෙරති. එතක අජ්ජත් රූපයක් තියනවා නම් කායනුපස්සී විහෙරති වෙන්න. බහිද්ද රූපයක් තියනවා නම් ඒකේ කායනුපස්සීව ඉන්න. කොහොමද කායනුපස්සීව ඉන්නේ? ඒකේ සමුදය දකිනින් ඉන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අපිට තියෙනවානේ දැන් අජ්ජත් රූපක් තියෙනවා, බහිද්ද රූපක් තියෙනවා. ඉතින් ඒ ඕන රූපයක් අරගෙන ඔක ඇත්ත දකින්න ඕන නම් ක්‍රමේ තමයි කායනුපස්සී වෙන්න. කොහොමද කායනුපස්සී වෙන්නේ? ඒක සමුදය ධර්මයේ දකින්න. ඔක හටගත් එක මොනවද කියලා දකින්න කියලා කියන්නේ. එතකොට අපි දැන් බාහිර රූපයක් තියෙනවා නම් කොහොමද ඒකේ සමුදේ හොයන්නේ? ඒකට තමයි බල්ලගේ උපමාව දෙන්නේ. බල්ලා වතුරට එබිලා ඌ විශ්වාස කරන්නේ බල්ලෙක් වතුරේ ඉන්නවා කියලානේ, බාහිර රූපයක් තියෙනවා කියලානේ. එතකොට අපි දන්නවනේ ඒක මුලාවක් කියලා. එතකොට දැන් හරියට කායනුපස්සනාව වැඩුවොත් මුලාව දුරු වෙන්නත් ඕනනේ.
ඔව් සර්.
එහෙනම් අපි බුදුහාමුදුරුවෝ කියපු විදිහට ඔකේ සමුදය බලන්නේ කොහොමද? දෙක සමුදය බලන විදිහක් තමයි දැන් බාහිර රූපයක් තියෙනවා අපි හිතමු ශරීරයක් කියලා අපිට කෙනෙක් ඉන්නවා පේනවා. දැන් අපි ওই ඉන්න කෙනාගේ සමුදය බලන විදි කීපයක් තියෙනවා. එකක් තමයි මේ ශරීරයක් තියෙන තැනක කෙනෙක් ඉන්නවා කියන්නේ ශරීරය කියන්නේ මොකද්ද? කෙස්ලොම් නියත සම්මස්නහරම දෙතිස් කුණප කොට. ඊළඟට දැන් ඒක බැලුවටම යම්කිසි දෙයක් වෙනවා. හැබැයි තාම ආර්ය දර්ශනයට ආවේ නැහැ. අපිට කෙස්ලම් නියත ගොඩක් ඉතුරු වෙලා තියෙනවානේ කෙනෙක් නැති වුණාට. ඒක තව ටිකක් බලන්න පුළුවන්. කෙස්ලම් නියතත් නෙමෙයි සතර මහා ධාතුව කියලා. දැන් කලින්ට වඩා නුවණකට යනවා. ශ්‍රමණීය දත්තුලින් නිදයි. හැබැයි දැන් සතර මහා ධාතු වලගෙන ඉන්නේ. දැන් සතර මහා ධාතුවත් එළියේ තියෙනවානේ. එහෙනම් ඒ සමුදය බැලීම තාම මදි. මදි කියන්නේ දැන් තාම අපි ඔක තමයි ඉස්සෙල්ලා මං කිව්වේ. ඒක තාම බුද්ධ දේශනාව නෙමෙයි. මොකද අපි ලෝකයයි සමුදයයි හෙව්වේ බාහිරේ. රූපයක් බාහිරේ තියෙන්නේ, අපි හොයාගත්තු සමුදයක් තියෙන්නේ බාහිරේ. කට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවානේ බාහිරෙන් ලෝකයයි ලෝක සමුදයයි හෙව්වට ඔක හම්බ වෙන්නේ නැහැ කියලා. තමන් තුලින් බලන්න කියලා. එහෙනම් කොහොමද තමන් තුලින් බලන්නේ? දැන් ඒකම අර වතුරේ බල්ලටත් දාලා බලන්න. මේ බල්ලා හැදිලා තියෙන්නේ කෙස්ලම් නියදස් වලින් කියලා මේ බල්ලා හිතයි. එහෙම නැත්නම් සත්‍රමහා ධාතුවෙන් කියලා මේ බල්ලා හිතයි. හැබැයි තාම මුලාව එහෙමමනේ. වතුරේ එහෙම දෙයක් පිහිටන්න බෑනේ. මුලාවෙන් මේ දෙන්න කොහොමද සමුදේ බලන්නේ? බාහිරෙන් හොයලා මුලාව දුරු වෙන්නේ නැහැ. එනවා උට කියන්න වෙනවා. ඔය බල්ලා ඉන්නවා කියලා දැනගත්තේ මොන ආයතනවලින්ද කියලා බලන්න කියලා. එතකොට තමයි ඇහෙන් දැකලා හිතෙන් හිතලා. ඇහෙන් දැක්ක කියන්නේ අර වර්ණ සටහන ඇහැ හදලා දුන්නා. ඊළඟට මේ පේන සතහනේ බල්ලෙක් වගේ තියෙනවා හැඩයක්. ඒ දිහා බලාගෙන කල්පනා කරනවා. ඔහොම හැඩයක් පේන්නේ නම් බල්ලෙක්. හිතෙන් හිතුවා. ඒ හිතෙන් පේන. එහෙන් පේන ස්වභාවය වරදකුත් නැහැ. හිතෙන් හිතන එකේ වරදකුත් නැහැ. වරද තියෙන්නේ ඔය දැනගත්තු හිතන් කියපු දේ තියෙන්නේ එළිය කියලා පාහිරෙන් පනවනකොට. අන්න ඔතන අල්ල ගන්නවා. අහු වෙන්නේ අපි සමුදය ආයතන පැත්තෙන් බැලුවොත් විතරයි. අපි දකින බහිද්ද රූප හැම එකක්ම ඔන්න ඔය විදිහේ ඇහි හිතයි වැඩක් නේද? බල්ලගේ මානසිකත්වෙන් ආයතන පාවිච්චි කරලා නේද අපි එළිය තියෙන දෙයක් මේ දැක්කේ කියලා බාර ගන්න. බාහිර රූප පනවලා තියෙන්නේ ඔය වගේ ආයතන මුලාවකින් නේද කියන තැනට එන්න ඕන. පැහැදිලිද ඒක?
පැහැදිලි සර්.
ඒ වගේම ඔක දැන් අජ්‍යත් රූපෙටත් ඉතින් බලන්න ඕන. තමන්ගේ ශරීරයේ තියනවා කියලා දැනගත්තේ කොහොමද කියලා සරින්සරේ බලන්න ඕන. දැන් මේ මොහොතේම බලන්නකෝ. මේ මොහොතේ මගේ ශරීරය මේ විදිහට තියනවා කියලා දැනගත්තේ කොහොමද දැන්? මම වාඩි වෙලා ඉන්න ශරීරයක් තියනවා කියලා හිතනවනේ. ඒක තමයි අජ්‍යත් රූපේ. ඊළඟට කානුපස්සනාව වඩනවා කියන්නේ ඔකේ සමුදේ හොයාගන්න ඕන. අපි දන්නවා සමුදේ බාහිරේ ශරීරය හැදුන හැටි හොයලා වැඩන්නේ. මේ ශරීරේ මෙහෙම තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා බලන්න ඕන. එතකොට පේනවා කාය ආයතනේ මන ආයතනේ. කාය ආයතනේ මොනවද දැනෙනවා? මන ආයතනෙන් කල්පනා කරනවා. දැන් කාය ආයතනෙන් දැනුම ටිකද ශරීරය කියන්නේ? ඇයි ටික වෙන්න බෑනේ? දැනීම කියන්නේ ශරීරයක් නෙවෙයිනේ. දැනීම් ටිකක් විතර. ඔහම දැනෙන්නේ ශරීරය කියලා කියන්නේ හිතෙන් නේද? නෑ හිතෙන් හදපු එකනේ හිත දැනගෙන තියෙන්නේ. ඒක කොහමද මේ අල්ලන්න පුළුවන් ශරීරයක් බවට පත් උනේ? අපි අර බල්ලක් ගෙනානසිකත්වෙන් වතුරේ බල්ලෙක් ඉන්නවා වගේ හිතේ හදපු එක දැන් බාහිර ශරීරයක් බවට පත් කළා නේද? මේක අවිද්‍යාවෙන් නේද කළේ? ආයතන මුලා වෙන්නේ නේද? කියලා බලන්න පුළුවන්. එතකොට තමයි ඒකේ ඇත්ත වැටහෙන්නේ. මේකත් අවිද්‍යාවෙන් පනවපු එකක්. අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියලා. පැහැදිලිද? අහපු ප්‍රශ්නේ තනන් නෙමෙයි උත්තරේ දුන්නේ. ඒ උනාට ওই විදිහට බලනකොට අර ප්‍රශ්නේ නැති
වෙනවා. පැහැදිලිද? ඒකටම තව පොඩි කාරණාවක් එකතු කරන්න පුළුවන් වෙයිද? මේ එතකොට සර් දැන් ওই කාරණාව මේ දැන් පටිච්ච සම්පාදයේ ඇසුරෙන් හිතුවොත් ඒ උදාහරණ විතර දැන් බල්ලා වතුරේ බල්ලෙක් දකින අවස්ථාවද සලායතන කියන්නේ බල්ලෙක් කියලා දැනගන්න අවස්ථාවද?
මෙහෙමයි. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනකොට අපි හිතමුකෝ දැන් අපි හිතමු අපිට එළියේ ගහක් තියෙනවා කියලා. දැන් ඒක තියෙනකොට ඒක අත්දකින්න නම් අපිට ආයතන ඕන නේද?
ඔව් ආයතන උපදින්න ඕන නේද?
ඔව් එහෙන් බලන්න නම් හැක් උපදින්න ඕන. අල්ලලා බලන්න නම් කයක් උපදින්න ඕන. රුවඳ බලන්න නම් නහයක් උපදින්න ඕන. ඔය වගේ ආයතන හයම උපදින්න හේතු ටික දැන් සකස් වෙලා නේද බාහිර රූපයක් තියෙනකම්?
ඔව් එහෙමයි.
එතකොට බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන තාක්කල් උට ආයතන හයම උපදින්න පුළුවන් ඒ රූපේ අද්දකින්. හැබැයි දැන් එතන පේනවා නේද අවිද්‍යාවෙන් ආයතන හය උපදින්නේ කියලා.
උපදින්නේ කියලා.
ඔව්. නැති බල්ලෙක් අද්දකින්නේ මේ ආයතන ටික හදන්නේ. කියන්නේ අවිද්‍යාවෙන් පනවපු බල්ලෙක්ව අද්දකින්න අපේ ආයතන ටික අපි පාවිච්චි කරනවා. එතකොට සලායතන හැදෙන්නේ එහෙමයි. ඒ කියන්නේ බාහිර රූපයක් තියෙනවා කියලා පිළිගන්න තාක්කල් අපිට සලායතන වලට කරන්න වැඩ තියෙනවා. අපි දැන් ඒ බල්ල තේරුම් ගත්තොත් එහෙන් වර්ණ සංඥාවක් දෙනවා හිතෙන් ඕක ගැන හිතනවා. හිතනකොට බල්ලෙක් කියලා හිතෙනවා. දැන් ඔන්න ආයතන ගැන සිහිය නොවන පිහිටියොත් එහෙම බාහිර බලයක් පනවනවද එතකොට?
නෑ
නෑ. බාහිර බලල පැනෙව්වේ නැත්නම් දැන් ඉස්සෙල්ලා වගේ සලායතන ඕනද? සලායතන වලට කරන්න වැඩක් නෑ එතකොට. බාහිර දෙයක් තිබුණොත් විතරයි ඕකත් දකින්න සලායතන ඕන. බාහිරදී පැනෙව්වේ අවිද්‍යාවෙන් කියලා දැක්ක දවසට බාහිර රූප පිහිටියේ නැත්නම් එළිය රූප එකක්වත් නැත්නම් අපිට හැක්ක ඕන වෙයිද? එළිය ශබ්ද නැත්නම් අපිට කනක් ඕන වෙයිද? ඒ විදිහට බලන්න. දැන් බාහිර රූප පැනෙව්වේ නැත්නම් අජත් රූප පහළ වෙන්න විදිහක් නැහැ. ඒක කරන්න වැඩක් නැහැ. එතකොට මේ සලායතනේ මොකද්ද? සලායතන සමුදේ මොකද්ද? සලායතන නිරෝධේ මොකද්ද කියලා. ඒ රූපේ මොකද්ද? රූප සමුදේ මොකද්ද? රූප නිරෝධේ මොකද්ද කියලා දැකීම තුලම ඒ තේරම වෙනවා. රූපේ පිරිසිඳ දකින්නවා කියන්නේම සලායතනත් පිරිසිඳ දකින්නවා. කොට ඒ අවිද්‍යාවෙන් පනවපු රූපයක් මෙච්චර කල් අපි බාර අරන් උපාදාන කරලා හිටියේ. ඒක නේද දුක. මේ දුක හැතුවේ මේ මෝඩකම හින්දා නේද? අවිද්‍යාව ආයතන මුලාව. අවිද්‍යාව නිසා නේද? සමුදය දකින්න. ආයතන මුලාව පිහිටියේ නැත්නම් අපිට සිහිනුවන පිහිටියනම් මේ වෙන්නේ මොකද්ද කියලා? එළිය ලෝකයක් හදයිද? බාහිර ලෝකයක් පැනවෙන්නේ නැහැ. ඔක්කොම වතුරේ හදපු බල්ලෝ වගේ කියලා අන්න දකින්න ගන්න. ආයතන මුලාවෙන් පනවපු දේවල් තමයි අතිරූප කියලා බාර අරන්. දැන් එළිය සතර මහා ධාතුවක් පනවන්නවත් බෑ. මොකද එළිය රූප පිහිටියොත් මේ වැහිච්ච සතර මහා ධාතුවක් ගැන කතා කරන්නේ. දැන් තේනවා ලෝකයයි සමුදයයි නිරෝධයයි සේරම තියෙන්නේ මේ තමන් තුල. තමන් තුල හැදෙන දේ තමන් තුලින්ම හොයනවා මිසක් බාහිරෙන් හොයලා කවදාවත් ඇත්ත දකින්න බෑනේ. කියලා එතන තමයි අන්න සත්‍ය ඥානේ එන්නේ නැත්නම් සම්මා දිට්ඨිය එන්නේ. සම්මා දිට්ඨිය ආවහන් දැන් අන්න මාර්ගේ පටන් ගන්න පුළුවන්. එතකොට දැන් අපි අර අර නෙක්ඛම්මයක් අතහරින්නවත් තරහ නොගෙන ඉන්නවත් මේ මොකද්ද හිංසා නොකර ඉන්නවත් නෙමෙයි දැන් මාර්ගේ වඩන්නේ. දැන් මාර්ගේ වඩන්නේ නිරෝධය සාක්ෂාත් කරන්න. මේ මෝඩකමට පනවන එක නවත්තන්න. අවිද්‍යාව දුරු කරන මාර්ගයක් දැන් වැඩෙන්නේ. එතකොට අපි රූප අත්හරින්න නෙමෙයි. රූපය මුලාවෙන් පනෝගත්තා කියන තැනට සිහිය පිහිටන්න මාර්ගයක් තමයි දැන් වැඩන්නේ. එළඹ සිටි සිහියක්. අන්න ඒකට සිහිය පිහිටන්න තමයි සතිපට්ඨාන තියෙන්නේ. එහෙනම් තමයි කයක් තියෙනවා නම් අජ්ජත් වේවා බහිද්ද වේවා සතිපට්ඨාන කායනුපස්සනාව වඩනවා කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න ඕන. සමුදය බලන්න ඕන බුදුහාමුදුරුවෝ කියපු විදිහට මිසක් අපිට ඕන විදිහට නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියපු විදිහ කියන්නේ තමන් තුලින් නැත්නම් ආයතන තුලින් බලන්න පටන් ගන්නවා. එතකොට සමුදය දකිනකොට නිරෝධෙ එතනම පේනවා. මේ මෝඩකම හින්දා ඔබ පැනෙවුවා. මෝඩකම නැත්තම් පැනවෙන්නේ නෑනේ. මෙච්චර කල් ඇසුරු කරලා තියෙන්නේ පනෝගත්තු ඒවනේ. අපේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසාම උපද්දගෙන පරිහරණය කරපු ලෝකයක්. කියලා ටික ටික පේන්න ගන්න. කානු දැන් හුයානේ එක මේ තමයි දැන් මේ දකින්නේ ලෝකේ නැත්නම් රූපේ පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව කියන්නේ මේ ඇති කල්හි මේ වේ, මේ නැත්නම් මෙහෙම වෙන්න බෑ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. තව අවිද්‍යාව තියෙනකන් ලෝකේ තියෙනවා, අවිද්‍යාව නැත්තම් ලෝකේ උපදින්නද? අවිද්‍යාව තියෙනකන් වතුරේ බල්ලෝ ඉන්නවා, අවිද්‍යාව ඉදුන් නැත්තම් වතුරේ බල්ලෝ උපදින්න බෑ. උපදින්න හේතු නැති වෙන කියන ධර්මතාවය. නැතයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ලෝකයයි සමුදයයි. සමුදය තියෙනකන් ලෝකේ තියෙනවා, සමුදය නැත්තම් ලෝකේ නැති වෙනවා නෙමෙයි ලෝකේ උපදින්න බෑ කියන ධර්මතාවය. උපදින්න බෑ කියන එකට කියනවා නිරෝධය කියලා. තර මේ දකින්නේ පටිච්ච සමුප්පාදේ. රූපේ පිරිසිඳ දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකින්නම්. රූපේ පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න. පටිච්ච සමුප්පන්නයි කියලා දකින්නකොට අපි දකින්නේ අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා, අවිද්‍යාව නැත්තම් උපදින්නේ හටගන්නේ. අනෝරේ ඉපදීම නවත්තන මාර්ගයක් තමයි මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ.
සමාවෙන්නස එතන අපිට බල්ලෙක් වගේ පෙනීම තියෙනවා. හැබැයි බල්ලෙක් කියලා අපි බාරගන්න තිකම තමයි තියෙන්නේ. ඇති වෙන්නේ නේද? අපිට රූපේ සතහාක පෙනීමක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ.
ඔව් ඉතින් ඒක දැනට හිතා ගන්න. දැන් අපි ඉන්න මට්ටමේ ඉඳලා එළියේ රූප ඉන්න මට්ටමේ ඉඳලා අපි යන්න ඕන එළියේ රූප පනවන්න නැතුව පෙනීමක් කියන තැනට. පෙනීම කියන්නේ බාහිර රූප නෙවෙයි කියන අවබෝධයට එන්න ඕන. පෙනීම කියන්නේ රූප සංඥාවක් විතරයි. සංඥාව කියන්නේ මිරිඟුවක්. මිරිඟුව කියන්නේ රූප නෙවෙයි. රූප වගේ පේනවා විතරනේ. ඒක අපි සංඥාව මිරිඟුව විදිහට නොදන්න කමට මෙච්චර කල් රූප පනෝලා ඒව ඇත්ත කියලා ඒව පරිහරණය කළා. කරන කේ වතුරේ බල්ලෝ හදලා ඒවනේ පරිහරණය කළේ. හදලා දුන්නා නම් හදලා දුන්නේ රූප සංඥාවක් විතරයි, රූපයක් නෙවෙයි. රූපේ වගේ ස්වභාවයක්. ඒ වගේ ස්වභාවය කියන්නේ මිරිඟුවක්. එතකොට අපි යන්න ඕන දැන් එළියේ තියෙන රූප දකින්නවා කියන මට්ටමේ ඉඳන් නෑ, ඔය වගේ පේනවා විතරයි කියන මට්ටමට. ඒක නම් කියන චිත්‍රපටිය බලනවා කියන මට්ටමට යනවා. අපි ඉන්නේ චිත්‍රපටිය බලනවා කියන තැන නෙමෙයි, එළියේ තියෙන දේවල්ම දැනගන්නවා කියන මට්ටමේ. ලෝකෙට ඇති මට්ටම. කෘතඥ ස්වභාවය. අපේ මූලික පියවර තමයි මේ ආයතන පහටම පුළුවන් සංඥා පහක් හදලා දෙන්න විතරයි. අර ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරලා දෙන්න විතරයි. ප්‍රොජෙක්ෂන්ස් පහක් හදලා දෙන්න විතරයි ආයතන පහට පුළුවන්. අපි ඉතින් ඇතුලේ වාඩිලා චිත්‍රපටිය බලනවා. අන්නයි කතාව මතක් කරලා දෙන්නවා. මොකද තමයි සමුදේ ධම්මානුපස්සී වෙනවා කියන එක. හටගන්නේ කොහොමද කියලා සිහි කරලා දෙනවා. ආයතන පැත්තේ. මේ චිත්‍රපටියක් බලනවා කියලා හැම ආයතනෙටම පෙන්වන්න පුළුවන් වෙන්න ඕන.
ඔතන ඇත්තටම මිරිඟුව කිව්වම ඇත්තටම මිරිඟුවක් දැක්කහම අපිට වතුර කියලා වතුර තියෙනවා කියලා හිතෙන්නේ. නමුත් ඒක සංඥාවෙන් අපිට වතුර කියලා හදන වතුර කියලා දැනන්නේ මුලාවකින්. පේනවා වතුර වගේ. නමුත් වතුර නෙමෙයි ඇත්තටම. ඒක අපිට සංඥාවක් දෙනවා වතුර කියලා. අපි තමයි බාරගන්නේ මේක වතුර කියලා.
එතකොට ඒකෙන් නිදෙන්න නම් මොකද කරන්න ඕන? වතුර වගේ පේනකොටම ඔය පේන්නේ මිරිඟුව කියලා මතක් කරලා දෙන්න ඕන.
ඒක හැදෙන මිරිඟුව හැදිච්ච ආකාරය අපි අවබෝධයක් තියෙනවා නම් අපිට මිරිඟුව කියලා කියන්න දෙයක් නැතුවම අපිට වැටහෙයි මං හිතන්නේ.
ඒක පියවරෙන් පියවර යන්න තියෙන්නේ. ඉස්සෙල්ලා අපි පෙන්වන්න ඕන ඔය පේන්නේ මිරිඟුව කියලා. අපිට ඉස්සෙල්ලා ඒකට සිහිය පිට ගන්නවා. ඔය පේන්නේ මිරිඟුවක්. ඔය පේන්නේ මිරිඟුවක්. ඔය පේන්නේ මිරිඟුවක් කියන තැනට අපි සිහිය ගන්නවා. ඊළඟ ස්ටෙප් එක තමයි අහන එක මිරිඟුව. මිරිඟුව පේන්නේ කොහමද කියන එකත් කැමතිනම් බලන්න පුළුවන්. මිරිඟුව පේන්නේ කොහොමද කියන එක. අපේ අර මූලික කෙලස් ටික කඩා ගන්න තියෙන්නේ උදකින්නේ මිරිඟුව දකින්නේ චිත්‍රපටිය. පවතින ඇත්ත නෙවි. ඒ පෙන්눔 කරන ස්වභාවයක් විතරයි දැනගත්තේ. ආයතන හරහා පෙන්눔 කරන ස්වභාවයක් විතරයි ඔය දැනගත්තේ. කියන තැනට සිහිය පිහිටන්න පුළුවන්. ඒක පිහිටන්න ඉස්සෙල්ලා ඔය ආයතන ගැන වෙනම ඉතින් හොයලා බලන්න ඕන. මේ ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? ඇහැට පුළුවන් ෆොටෝ එකක් ගන්න විතරයි කැමරාව වගේ. ඊට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. එහෙම එහෙම මේක හොඳට නුවණින් පෙන්නලා තියෙන්න ඕන. ඒකට ඇහෙන් දකින ඕන එකකට අර වතුරට එබෙන බල්ලා වගේ කියලා මතක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍රපටියක් බලනවනේ කියලා මතක් කරගන්න පුළුවන්. ඒ මතක් කරනකොට අර ටික ඉතින් මේ එය හදපු හැටි සිහි වෙනවා. ඇයි මේකට චිත්‍රපටියක් කියන්නේ මේ හින්දායි කියලා දැනුමක් තියෙන අවබෝධයක්. ඒක ගන්න තමයි අපි දහම අහන්න ඕන නුවණින් විමසන්න ඕන. ආයතන පිළිසඳ දකින්න. ආයතන විදිහට දකින්න කිව්වේ ඇයි? බුදුහාමුදුරු.
දැන් උත්තර රවි ඕකත් දැන් අපි ටිකක් තේරුම් ගන්න තව උදාහරණයක් ගත්තොත් අර කාලකාරාම සූත්‍රය තුළින් දැන් අපි හිතමු අපි දැන් මේ චිත්‍රපටියක් ඉතිල බලනකොට අපි චිත්‍රපටියක් කියලා දන්නවා. ඒක නිසා ඒක දැනගෙන අපි ඒක බලනවා. නමුත් ඒකින් ඒක බැලුවා කියලා දැන් ඒකේ ඉන්න කවුද වීරයාව පස්සේ යන්නේ හොයාගෙන යන්නේ නැහැ කිමසම් දිස්තර දිහා ගහන්න යන්නේ නැහැ මොන හරි ඔය වගේ ඒකේ තියෙන චරිත පස්සේ අපි පස්සේ එලවන්නේ නැහැ නේ. නමුත් ඒකේ ඒ වෙලාවේ රස විඳිනවා. ඒ වගේ දෙයක් නේද ඔය කාලකාරාම සූත්‍රයේ කියන්නේ. ඒ කියන්නේ දැකීමක් කියලා හිතන්නේ නැහැ. දැක නොදැකීමක් කියලා හිතන්නේ නැහැ. දැකපු දෙයක් ගැන හිතන්නේ නැහැ. දැකපු කෙනෙක් ගැන හිතන්නේ නැහැ. නමුත් දැකීම දැකීමේ සිද්ධියක් විදිහට දකින්නවා කියලා.
ඔය ඒ එච්චර ගැඹුරකටම ගියාද කියන එකට වඩා ඕක පළවෙනි පියවර කියලා හිතාගන්නකෝ. දැන් අපි ඉන්න මුලාවෙන් ටිකක් මිදෙන්න පුළුවන්.
ඔව්.
අපි මේ එළිය දෙයක් පනව ගන්න එක කඩන්න පුළුවන්. ඔය බැලුවේ චිත්‍රපටියක් කියන තැනට
ආවෝ. ඔව්.
එතකොට දැන් මොහොදු වෙරළෙන් ටිකක් ගැඹුරට යනවා වගේ වැඩක් ඒක.
ඔව්.
එතෙන්ට ගියාම තව ටිකක් එහාට යන්න පුළුවන් වෙයි. අපතන කෙලින්ම නිවන කියලා හිතනවට වඩා දැනට අපිට පේන්නේ අපතන. එතෙන්ට ගියාම තව ටිකක් එහා පේන්න පුළුවන් ඉතින්.
නෑ ඒක තමයි මං හිතුවේ. දැන් මට ගැලපීමක් ආවා අර චිත්‍රපටිය දැන් අපි ඒක බලලා ඉතින් එනවා එමු ඊට පස්සේ චිත්‍රපටිය ගැන දාන්න නිසා. මේක තමයි නමුත් දැන් ওই හීනෙකුත් තේමයි මං
කියන්නේ.
දැන් ඒ මත්තමට කෙනෙක් ආවොත් ඔය බැලුවේ චිත්‍රපටියක් කියලා මතක් කරගන්න පුළුවන් නම්
ඔව්
අර චිත්‍රපටිය බලලා අඬා අඬා ඉන්න කෙනෙක් නවතින්න පුළුවන්. ප්‍රවටිලායි
නැත. සර් ඒ කාලකාරාම සූත්‍රයම හදන්නේ කටුකුරුන් දහඳුරු වගේ අර පොතේ තියෙන්නේ. අපි ඒ බව මුලාවෙන් බැලුවේ නැත්නම් අපිට ඒක එන්ජොයි කරන්න බෑ කියලා. අපි ඒකේ පේන හැටි ඇත්ත විදිහට විද්‍යාව කරන හැටි එහෙම ඇත්ත විදිහට දන්නව නම් එහෙම ඒක අපිට විඳින්න බෑ කියලා. ඒක චිත්‍රපටයකටත් අපි චිත්‍රපටයේ මුලා වුන් ඒ කියන්නේ ඒ චරිතවලට ඒවට අපි බලාගෙන යනකොට ඒකට ආසක්ත වුන් නැත්නම් අපිට චිත්‍රපටියක් ඒ අර තියෙන රසවින්දනේ නැති වෙනවා. විඳින්න බැරි වෙනවා නේද සර්?
ආ ආ විඳින්න බැරි වෙනවා. ඔය නිකන් ඔය මේ අද්විතීයක වැටෙනවා කියන එක පේන්න ගත්තොත් එහෙම. චිත්‍රපටිය බලන්නේ කොහොමද? එතකොට ඒ වගේ දෙයක් තමයි හෙත්තම එතකොට මේ ඇත්ත දකින්නකොට
අපි උදේලා දකින්න චිත්‍රපටි තමයි.
දැන් නිසිතංච චලිතං අසුරු කළොත් තමයි චලනය. චලනය කියන්නේ දැන් හිතේ චලනය කියලා ගන්න කම්පණය. අතලෝ දහමෙන් කම්පණය වෙන්නේ අසුරු කළොත්. අනිසිතං ච චලිතං නත්ති අසුරු නොකළොත් හිතේ වෙනසක් වෙන්න බෑ නේද? ඇසුරු කළොත් කම්පනය වෙනවා. කෑන අතලෝ දහමෙන් සැලෙනවා. ඇසුරු නොකළොත් එහෙම වෙන්න බෑ එච්චර. ඒක තමයි නිරෝධය සාක්ෂාත් වුණොත් ඉතින් වෙන්න ඕන මත්තම ඒ වගේ නේද කියලා නුවණක් ගන්න පුළුවන්. හැබැයි ඒකේ අර මං කිව්වේ ඒකේ එතෙන්ට එන්න එක එක ස්ටෙප්ස් පියවර කීපයක් තියෙනවා. පළවෙනි එක චිත්‍රපටියක් බලලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි චිත්‍රපටිය කියලා දන්නවා කියන තැනට තෙන්න ඕන. දැන් අපි ඉන්නේ චිත්‍රපටියක් කියලා දන්නේ නැතුව ලෝකෙට අහු වෙලා මේ දඟලන මට්ටමකනේ. ඇලෙන ගැටෙන මට්ටමකනේ. ඒකට ඉස්සෙල්ලා ඒ ඇලෙන ගැටෙන මට්ටම පොඩ්ඩක් අඩු කරගන්න ඕ දකින චිත්‍රපටියක් නේ කියන එක හිතට නැවත නැවත මතක් කරලා දෙන්න මේ. ආයතන හරහා ආයතන වලින් නම් මොනව හරි දැනගත්තේ චිත්‍රපටියක් බැලුවා. කියන තැනට සිහිනවන ගේන්නයි නමකට එතනත් සිහිනවන නෑනේ අපිට.
අර කියන්නේ සර් ඉන්දියාවේ එහෙම හෝල් එකට ගහනවා කියලා මේ අර වීරය මරුණොත් එහෙම.
ආ පිටර අපිට කරන්නේ ඕකම තමයි. පුතක් ජන ලෝකේ ඉඳන් අඬනයි. රට අපි ඇහෙන ඇහෙන සද්දෙට අපි රූප හදනවා. මේ හිතෙන් රූප හදනවා කියන තැන අපිට සිහිනවෙන්නේ නැහැ. ඇහෙන සද්ද එකක්වත් රූප නෙවෙයි. කොච්චර රූප හදනවද අපිට සද්ද ඇහෙනකොට? අපි සිහිනවන නෑ මේව හදන්නේ හිතෙන් කියන තැන. සිහිනවන ගන්න නම් හොඳට මේ කායනුපස්සනාව වඩන්න වෙනවා. විදර්ශනය කරන්න වෙනවා. සතිය සිහිය විතරක් නෙමෙයි නුවණත් එක්ක සිහිය පිහිටන්න වෙනවා. තේලාවක් આવුත් සද්ද අහගෙන ඉන්න රූප පණවන්න නැතුව. අන චිත්‍රපටිය බලන බව දැනගෙන චිත්‍රපටිය බලනවා. නෑ. හීනයක් බලන බව දැනගෙන හීනයක් බලන්න නැති උනනම් කොහොමද? කොහොමද බලන්නේ
ඇහිලා හිටියොත් පිටින් හීන පේන එකක් නෑ සර්. අපි අවදීන් නෙමෙයි ඉන්නේ හීන බලන්නේ.
දැනට හීනයක් බලනකොට අපි දන්නේ නෑනේ හීනයක් බලන්නේ කියලා නින්දේදී. හැරුණාට පස්සේනේ දන්නේ ඔය හීනයක් නෙදැක්කේ කියලා. හීනේ දකිනකොටම දන්නවනම් ඔය මේ බලන්නේ හීනයක් කියලා කොහොම වෙනසක් වෙයිද? ඒකට අපි ආයතන පාවිච්චි කරනකොට ආයතන වලින් හදලා දෙන්නේ සංඥාවක් විතරයි. එළිය රූප එකක්වත් අරන් දෙන්න මේ කිසිම ආයතනයකට බෑ කියන තැන සිහිනවන පිහිටියොත් ලෝකෙට අහුවෙයිද එතකොට? හැබැයි මේ මේ නුවණක් කියන්නේ ඒ ප්‍රත්‍යක්ෂ බව නෙවෙයි. අපි යන්න ඕන මේ වගේ තැනකට නේද කියලා නිකන්.
ඒ කියන්නේ සර් සාමාන්‍ය බාධා කරලා, ඒ කියන්නේ සර් අහුවෙන්න ලෝකයක් උපදින්නේ නැහැ නේද?
ඔව්. ඒක තමයි Nirodhe ඥානය කියන්නේ. ඒ කියන්නේ අපිට ওই ලෝකෙ ඉපදුනාට රහතන් වහන්සේට උපදින්න බෑනේ. අවිද්‍යාව නැති මනසට උපදින්න බෑනේ කියන නුවණක් ගන්නවා. කියන්නේ අපි ආයතන මුලාවෙන් උපදින එකක්වත් අවිද්‍යාව දුරුවන මනසට උපදින්න බෑනේ. ඕනනම් ආයාසෙන් උපද්දව ගනි මෙන්න මෙයා මෝඩකමට මෙන්න මෙහෙම. කියන්නේ අපි දැන් බල්ලාගෙන හිතන් මේ බල්ලා වතුරේ බල්ලෙක් හදාගෙන නෙමෙයි මූට බුරන්නේ කියලා ඕනනම් අපිට උත්සාහ කරන් හිතන්න බැරි කමක් නැහැ. ඔබ අපි නිකන්වත් බල්ලෙක් හදනවද වතුරේ? නැන්නේ වත්තමක් වගේ. අනන දැන් ඒ Nirodhe ඥානය ගැන අපිට අනුමානයක් එනවා. ඒක ඉන්නේ අපේ ආයතන මුලාව දකින්න ලකින්න. ඒක තමයි සත්‍ය ඥානය. කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodhe ඥානං. ඔය තුන ආවොත් තමයි මග්ගේ ඥානං එන්නේ. ලෝකෝත්තර. ලෝකෙන් එතර වෙන මාර්ගය. කියන්නේ ලෝකෙන් එතර වීමක් ගැන හිතන්න පුළුවන්. ලෝකය මොකද්ද? ලෝකේ හැදෙන්නේ කොහොමද? මේ හැදෙන්න හේතු නැත්තම් ඔබ හැදෙන්න බෑ නේද කියන නුවණ ආපු කෙනාට විතරයි ලෝකෙන් එතර වීමක් ගැන කතා කරන්නවත් පුළුවන්. ඒක තමයි සත්‍ය ඥානය වෙන්නේ. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. ඉතින් මේවා තේරුම් ගන්න හැකියාවම හරි වටිනවා. මොකද එතන තමයි මම දකින්නේ අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ නොවේව දකින්න දකින්න. බුදු කෙනෙකුට විතරයි මෙහෙම ධර්මයක් දේශනා කරන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට බෑ. බැලුවොත් එනකන් ওই කතාව කියන්න පුළුවන්. එළියේ තියෙන දෙයක් ඇති වෙනව නැති වෙනව කියන එක බුදු කෙනෙකුට විතරද කියන්න පුළුවන්? වෙන අයට කියන්න බැයිද? එතනත් පේනවා මේ දහම. පෙර නොඇසු විරු දහමක් බුදුහාමුදුරුවෝ අවබෝධ කළේ කියලා. ඒ වහින්ද තමයි මම කියන්නේ කායනුපස්සනාව වැඩෙන්න ඕන. රූපය ගැන, රූපය අජත්තය බහිද්දය රූපයක් තියෙනවා නම් ඕක හටගත්තේ කොහොමද? හටගත්තේ කොහොමද කියලා බැලුවොත් විතරයි ඒක පටිච්ච සමුප්පන්නයි කියලා පේන්නේ. මේ ඇතිකල්ලි මේ වේ. අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. අවිද්‍යාව නැත්තම් ඕක උපදින්න බෑ කියන නූපදින Nirodhe ඥානේ. රූපය පිරිසිඳ දකින්න නැතුව, ඔන්න ඔය ධර්මතාවය දකින්න නැතුව අන්න හිතන්නේ එතනින් එහාට යන්න පුළුවන් කියලා. කතා කරන්න පුළුවන්. ඉතින් අනිත් චිත්තානුපස්සන, ධම්මානුපස්සන කතා කළොත් කතා කරන්නේ ලෝකෙට අහුවෙලා. ලෝකෝත්තර දර්ශනය තුව නෙවෙයි. අර හිතත් ඇති වෙනව නැති වෙනව කියලා ඉඳි.
රූපේ අසුර කරගන්නේ.
ඔව්. ඒගොල්ලෝ try කරන්නේ මම සෝවන් වෙන්න, මම රහත් වෙන්න. ඇයි රූපේ අසුර කරලා? සම්මාදිට්ඨිය ආවොත් මම දෙයක් ලබන්න නෙවෙයි. ඇත්ත ඇත්ත දකිනවා. මෝඩකමටනේ පනවලා තියෙන්නේ. මෝඩකම දුරු කරන්න උත්සාහය. එතකොට මාර්ගයේ ආර්ය මාර්ගය එන්නේ. එතකොට එතකොට ඒක මම කරන දෙයක් නෙවෙයි. මම ඇති වෙන්න හේතු තියනවා නම් අන්න ඒවා නැතිවීමක් වෙන්නේ. එතකොට මම කියන ස්වභාවයට පිටින්න බැරි වෙනවා නිසා අපි බලෙන් මම නැති කරනවා, සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා එකක් නෙවෙයි.
එතෙදි මං තව කාරණයක් කියන. ඇත්ත වශයෙන් සම්මා දිට්ඨිය නැතුව අපිට සතිපට්ඨානය වඩන්න බෑ. ඒත් එක්කම අලවේ හාමුදුරු කියන්නේ විදර්ශනාව වෙන්නේ නැහැ සෝතාපන්න වෙනකන් කියලා. ඒ කියන්නේ එතුමා ඒක තේරුම් කරලා පෙන්නනවා. සෝතාපන්න වෙනකන් විදර්ශනාව හරියට කෙරෙන්නේ නැහැ. හැබැයි විදර්ශනාව වගේ කරන්න පුළුවන් කියලා. ඒක ඇත්ත මට පේනවා. ඒ කියන්නේ මොකද්ද කියන්න තියෙන්නේ?
ඔව් ඒක සෝවන් වීමට වඩා සම්මා දිට්ඨිය කියලා දැම්ම නා හොඳයි. සම්මා දිට්ඨිය එනකන් ඒ දර්ශනාව කරන්න බෑ.
එතන හරි දැන් සම්මා දිට්ඨිය ඇත්ත වශයෙන් හරි සම්මා දිට්ඨිය එනකොට අපි සෝවන් වෙනවනේ හරියට කම්ප්ලීට් වෙනකොට. එතුමා කියන්නේ මේ විදර්ශනා කරගෙන යන්න පුළුවන්. නමුත් නියම විදිය විදර්ශනාවට වැටෙන්නේ සෝවන් වුණාම කියලා හිතා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙලා හරියට
ඔව් සම්මා දිට්ඨිය ඉතින් සම්පූර්ණ වෙනකොට සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනනේ. කියන්නේ ඔය ජාති පහේම පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනවා. අවිද්‍යාව ඇතිකල්හි මේ අපි හිතන්නේ. අවිද්‍යාව නැත්තව උපදින්න බෑ කියන නුවණක් එනවා. ඒ නුවණ එනකොට අර දැන් ඔන්න රූපය මමද මගේ දෝය කතා නෙමෙයි බලන්නේ. රූපය පැනෙව්වේ මෝඩකමට. මෝඩකම නැත්තම් ඕක උපදින්න බෑ කියන ධර්මතාවය දකිනවා නිරෝධය. රූපය ඇසුරු වෙන්නේ නැහැ. කලින් ඇසුරු කරපු රූපේ දැන් ඇසුරු වෙන්නේ නැහැ. කියන්නේ කලින් අර වතුර බැල්ලට බිරුවට දැන් බුරන්නේ නැහැ. ඇසුරු වෙන්නේ නැහැ. ඇත්ත දැකීමද? අනිශ්චිත නිශ්චිතං චලිතං අනිශ්චිතං චලිතං නැති ඒක එහෙම නුවණක් වෙනවා. රූපයට අහු වෙන්නේ නැ නෙමෙයි. මම රූපයට අහු වුණාට විද්‍යාව නැත්තම් ඔය රූපේ පිටින්න විදියක් නැ නේ කියලා නුවණක් වෙනවා.
උන්වහන්සේ කියන්නේ විදර්ශනේ වෙන විදර්ශනා කරනකොට සක්කාය දිට්ඨිය තියෙනවා නම් එතන මමෙක් ඉන්නවනේ. ඒ විදර්ශනා කරන්නේ මමනේ. මම තියාගෙන විදර්ශනා වෙන්නේ නැහැ කියලා අනිතන ඒක ඒ ඒ සටල් පොයින්ට් එක අය පෙන්නන්නේ. ඒ කියන්නේ මේ පැත්තට අපිට මම විදර්ශනානේ කරන්නේ. මමනේ විදර්ශනා කරන්නේ. අන්න ඒකයි පෙන්නන්නේ එතුමා.
ඒක තමයි ඉස්සෙල්ලම අර මුලින් ඉඳන් කිව්වේ. දැන් රූපය තියෙනවා මම නෙවෙයි කියන යන එක නෙවෙයි නියම විදර්ශනය කියන්නේ. රූපය තියෙනවා නම් ඒකේ සමුදය බලන්න. ඒකට සමුදය දැක්ම තුළ රූපේ Nirodha පැත්ත පේනවා. ඒතකොට ඒ සමුදයයි Nirodhayයි පෙනීම තුළ මොකද වෙන්නේ? රූපය ඇසුරු වෙන්නේ. සමුදේ දන්නේ නැති හින්දානේ අපි රූපය ඇසුරු කරන්නේ. සමුදේ දකින්න දකින්න රූපය ඇසුරු කරන්නේ. රූපය ඇසුරු කළේ නැත්තම් මම පිහිටන්න බැරි වෙනවා. අපි රූපය ඇසුරු කර කර කොච්චර මම නැහැ කියන්න හැදුවත් එතකොට කියන්නේ අර මම සෝවන් කරන්න. හැබැයි අපි මම නැති කරන කතාව නෙමෙයි මෙතන බලන්නේ. රූපයක් ඇසුරු වෙනවා නම් ඇයි? මේකේ සමුදේ මොකක්ද? ඒක මම කරන වැඩක් නෙමෙයි. රූපයේ සමුදේ. සමුදේයි වයයි. වය කියන්නේ මෙතන නිරෝධය කියන පැත්ත. සමුදේ හරියට දැක්කොත් නිරෝධය පේනවා. ඒ පෙනීම තුල සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. කියන්නේ රූපය අසුර කරගෙන හතර ආකාරකින් තිබුණා නම් දැන් හතර ආකාරයකම පිහිටන්න බැරි වෙනවා. එතකොට ඒක මම කරන වැඩක් වෙන්නේ නැහැ. තෙන්ත ඉන්නේ සම්මා දිට්ඨිය මත. සම්මා දිට්ඨිය කියන්නේ ධමයක් අහලා දැන් නුවණක් ගන්න ඕන. මේ විදිහේ ධමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක මම අර නිරෝධේ ඥානං කිව්වේ. නැතිකල්ලි මේ වේ මේ නැත්තම් එහෙම වෙන්න බෑ කියන දැක්ම. දැන් ඒ දැක්ම ඊළඟට අපිට ඇප්ලයි කරන්න තියෙනවා අපි අහුවෙන රූපවලට. මේ දැක්ම ඔක දැනුමෙන් ගත්තට රූප තියෙනවා කියන එකෙන් අපි මිදෙන්නේ නැහැ නේද? එනිසා තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා තියෙන්නේ අජත්ත රූපේ හරි බහිද්ද රූපේ හරි තියනවා නම් ඒක සමුදේ ධම්මානුපස්සී වෙන්න. ඒකට මාර්ගේ පටන් ගන්නවා. දැන් ඒ මාර්ගේ පටන් ගන්න දැන් අපි ඔය ධහමේ නුවණින් දැක්ව තුල තමයි අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් එන්නේ. එතන තමයි මම කියන්නේ ශ්‍රද්ධානුසාරී වෙනවා කියලා. තාම සෝවන් වුණා නෙවෙයි ශ්‍රද්ධානුසාරී. ඒතර ශ්‍රද්ධානුසාරී වුණොත් ඒ දුරු සාහිතකේ දීලා තියෙනවා එයා සෝවන් නොවි මැරෙන්නේ නැහැ කියලා. يعني කොහොම හරි ඒ සෝවන් වීම දක්වා ටික සම්පූර්ණ වෙනවා. ශ්‍රද්ධානුසාරී කෙනා ධම්මානුසාරී වෙනවා. ඊළඟට සක්කාය දිට්ඨිය කැඩෙන මට්ටමටම මේක ඩෙවලොප් වෙනවා. එතන නම් පොඩි වෙනසක් දකින්නවා ඒ කමල් කියන එකත් එක්ක. බය ඔය දෙක කෙනෙකුට එකට වෙන්නත් පුළුවන්. කෙනෙකුට ඔය දෙක අතර ගැප් එකක් තියෙන්නත් පුළුවන්. ඒ මම ඔකට දාන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන එකට වඩා සම්මා දිට්ඨිය තියෙනවා. ඒ සම්මා දිට්ඨිය මත මාර්ගයේ වැඩිම තුල එන ඵලයක් තමයි සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලපත පරාමාසතුම දුරු වෙන්නේ. ඒතරට ඒ සීලපත පරාමාසයේ දුරු වෙන්නේ කියන්නේ මම සෝවාන් වෙන්න සීල රකින්න එක දුරු වෙන්නේ ඔය අවබෝධය තුල. ඒතරට සීලයක් රකින්නේ සෝවාන් වෙන්න නෙමෙයි අවබෝධය තුල සීලයක් පිහිටනවා. සීලවා හෝති කියන පැත්තට එනවා. ඒකෙන් කියන්නේ ඒ පන්සිල් කැඩෙන්නේ නැහැ කියන එකක් නෙවෙයි. ඒක කැඩුණොත් හේතුව දන්නවා. කැඩෙන්නේ ඇයි කියලා දන්නවා. නොකැඩෙන්නේ කොහොමද කියලා දන්නවා. ඒ අවබෝධය තියෙනවා. ඒක ඉන්නේ මේ සම්මා දිට්ඨිය මත. ඒ කියන්නේ ධර්මයක් අහලා තේරුම් ගැනීම තුළ. ඒකේ සද්ධර්ම ශ්‍රවණය ඒක දැන් නුවණින් මෙනෙහි කිරීම තුළ යෝනිසෝමනසිකාරය කරන්න පුළුවන්කම එනවා. ඉපදුනේ කොහොමද කියලා දකින්න හැකියාව. ඒතර මාර්ගේ පටන් ගන්න හැකියාව ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණයයි ඒ නුවණින් මෙනෙහි කිරීම තුළයි. එතකොට කියන්නේ සුඛමේ ඥානයේ භාවන චින්තාමේ ඥානය. එයාට දැන් භාවනා කරන්නේ කොහොමද කියලා නුවණක් එනවා සතිපට්ඨාන භාවනාව. දැන් සමුදේ ධම්මානුපස්සී කිව්වට මේක ලෝකෙට අයිතිපත් වෙනත් කරන්න පුළන්නේ. දැන් නුවණක් තියනවා ලෝකෙන් එතර වෙන්න නම් සමුදේ බලන්න ඕන මෙහෙම කියන නුවණක් එනවා. ඒක එන්නේ මේ ධර්ම අහලා තේරුම් ගත්තොත්. ඒ කතාව ගැන මේ මත දෙපැත්තටම තියනවා මේ කියන්නේ සම්මා දිට්ඨිය එයිමයි සෝවාන් වීමයි එකයි කියන විදිහ තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් ඒක මේ එහෙම කියන්නත් හේතු තියෙනවා. ඒත් මේ අනිත් පැත්තට හිතන්නත් හේතු තියෙනවා. මම ඉන්නේ මාර්ගයේ ආර්ය මාර්ගයේ පටන් ගැනීමයි සෝවාන් අතර කාලයක් තියෙන්න පුළුවන් කියලා මම කතා ඒක. ඒකට තමයි අර පුද්ගලයේ 8 දිනක් ගැන කතා කරන්න පුළුවන්. සෝවන් මාර්ගයේ ඉන්න කෙනා ඵලලාභිය. සකෘදාගාමි මාර්ගයේ ඉන්න කෙනා ඵලලාභිය. එදිට අට්ඨපුරිස පුද්ගලයා කියලා ආර්ය පුද්ගලයේ 8 දිනක් ගැන කතා කරනවානේ.
ඒක මම පිළිගන්නවා. මම කිව්වේ මේ ඒ ස්වාමීන් වහන්සේ කීපෙ එක ගැන. ඒක මම පිළිගන්නවා.
ඒ තමයි ඒවා අපි ඒක තම තමන්ට ඉතින් නුවරින් ඉවසන්නේ පොයින්ට් තියෙනවා. ඒ දෙරත්තටම මත තියෙනවා ඉතින් ඒක. කොහොම හරි අපිට වැදගත් වෙන්නේ දැන් මෙන්න මේ මේ සම්මා දිට්ඨිය කියන එක ආර්ය සම්මා දිට්ඨිය බුදු කෙනෙක් දේශනා කරපු එකද මේ කියන තැන තමයි අපිට ධහමට ගලප ගලප හොයන්න වෙන්නේ. අද එතෙක් තමයි බණ අහන්න සාකච්ඡා කරන්න ඒ කොටස් ටික ඕන. සම්මා දිට්ඨිය හරියට ආවොත් ඉතින් ඊට පස්සේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තමන්ටම පේන්න ගන්නවා. හැබැයි එකෙන් කියන්නේ ඊට පස්සේ බණ අහන්න එපා කියන එක නෙවෙයි. උගතරන් බණ අහන්න සාකච්ඡා කරත් තමන්ගේ අඩුගත් තියනවා නම් දා ගන්න පුළුවන් වෙන්නේ එතකොට. තව මොනවද ගැටලු තියනවද නැත්නම් අපි අවසන් කරමු. දැන් අවසන් කරමු. තෙරුවන් සරණයි හැම දෙනාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.